දැයි කවුරුත් තමන් ඉන්නිරියව පහසුවෙන් තබාගෙන ඉන්නිරියවට සිහි පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්නිරියව තමන්ගේ මනසින් දකින්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් සවන්ේ කරන්නටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින් කියලා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මයක් මේ ලෝකේ පවතින්නේ ඉතාමත්ම කලාතුරකින් කියලා දේශනා කළා තියෙනවා. ඒ වගේම ඒ ධර්මය දේශනා කරන අය පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් කියලා දේශනා කළා තියෙනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කළා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් කියලා දේශනා කළා තියෙනවා. එතකොට මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේගේ ධර්මයක් මේ ලෝකේ පවතින කාලයකදී මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා කල්යාණ මිත්‍ර ඇසුරතුලින් ඒ ධර්මයේ අහන්න තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ ලැබූ මේ උතුම් අවස්ථාව මේ පරම දුර්ලභ ලාභය අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව තමයි අපේ ජීවිතය කියන්නේ ඉතාමත්ම තාවකාලික දෙයක්. බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ තනාග තියෙන පිනිමිදක් වගේ. තනාග තියෙන පිනිමිද කිසිම සත්‍යයක් නැහැ. ඕනම මොහොතක ඕනම දෙයකින් බිමට පතිත වෙන්නට පුළුවන්. ජීවිතයත් එහෙමයි. ඕනම අවස්ථාවක නොයෙක් හේතුන්ගෙන් මරණයට පත් වෙන්න පුළුවන්. ස්ථිරත්වයක් ජීවිතේ නැහැ. ඒ වගේම මේ ජීවිතයේ කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනෙන් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතර වීමක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. පම් මොහොතේ ඉඳලා වේගින් ජීවිතය මරණය කරා තමයි ගලාගෙන යන්නේ. කිසිම මොහොතක් නතර වීමක් නැහැ. ඒ වගේම ජීවිතය මරණයට නියමුණු ගවයෙක් වගේ. ගවයෙක් වදකේට මරණයට නියමුණාම වදකස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම තප්පරයක් පාසාම හැම විනාඩියක්ම පාසාම හැම දවසක් රාත්‍රියක් පාසාම අපි කමක් හමින් පියමන්න ගන්නේ මරණයටයි. ඒ වගේම මේ ජීවිතයේ දිය ඇඳීරක් වගේ. දිය ඇඳීර වහා මැකෙනවා. මැකුණු ඉර අය කවදාකවත් පේන්නේ නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. යම් මොහොතක අපේ ජීවිතේ මරණයෙන් මැකෙනවා. ඒ මරණයෙන් මැකෙන ජීවිතය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තහම ජීවිතය කියන්නේ කිසිම සත්‍යයක් හයියක් නැති වේගයෙන් මරණය කරා ගලාගෙන යන මරණයටම පියමන් නගන මරණයෙන් මැකී යන ජීවිතයක්. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සම්මුඛ වෙන්නට පුළුවන්. කනබන ආහාර පාන ටික වසවිස වුණොත්, සතෙක් සර්පේ දෂ්ට කරොත්, මනුෂ්‍ය අමනුෂ්‍ය කරදර වලට ලක් වුණොත්, වාත පිත තුන්දොස් කිපුණොත්, නොයෙක් පරිහරණය කරන දේවල් බාහිර නොයෙක් උපද්‍රවයන් මුල් කරගෙන ජීවිතය මරණයට පත්වෙන්නට පුළුවන්. ඒ නිසා ජීවිතය කියන්නේ ඒ තාවකාලිකයි. මරණේ අපිට ස්ථීරවම සිද්ධ වෙන එකක්. එනිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාලපාරාශය වෙන්න පුළුවන්, අවසාන දින කීපේ වෙන්න පුළුවන්, අවසාන දවස වෙන්න පුළුවන්. ඒ නිසාම අපේ මේ අවසාන බණ ඇසීම, අවසාන භාවනා වැඩසටහන වෙන්න පුළුවන්. අපිට බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න, සවන්ේ කරන්ට, පුහුණු කරන්ට ලැබෙන්නේ තාම කලාතුරකින්. ඉතින් මේ මොහොතේ අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ මේ අවවාදයන් හොඳින් සවන්ේ කළ සිටේ දරාගෙන මේ ධර්මයේ අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපි කවුරුත් ඒ බුදුරජාන් වහන්සේගේ අවවාද අනුශාසනාව සවන්ේ කරන්ට සාදුකාරය පවත්වා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අබුත්වා බික්කසි බික්කු නහි බුත්වාන බික්කසි, බුත්වාන බික්කු බික්කසු මාතං කාලෝ උපජ්ජගා. කාලෝ වෝහං න ජානාමි චන්නෝ කාලෝ න දිස්සති, තස්මා අබුත්වා බික්ඛාමි මාමං කාලෝ උපජ්ජගාති. ශ්‍රද්ධාවන්ත පින්නත්ති, මේ සන්ධ්‍යා යාමෙත් ලෞතර බුදුරජාන් වහන්සේගේ ධර්මයක් අපි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙනවා. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේටයි සමිද්දි සූත්‍රය අදාළ ගාථා දෙකක් අපි ප්‍රකාශ කරන්න යෙදුනේ. සමිද්දි කියලා ස්වාමීන් වහන්සේ නමක් මුල් කරගෙන කරපු දේශනාවක්. මේ සමිද්දි කියලා සූත්‍ර කීපයක්ම තියෙනවා. අංගුත්තර නිකායෙත් සමිද්දි කියලා සූත්‍රයක් තියෙනවා. සමිද්දි කියන්නේ පොඩි කාලේ, තරුණ කාලේ මහණ වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේ එක කාලයක රජගහ නුවර තපෝදාරාමේ වැඩ හිටිය භාග්‍යතුන් වහන්සේත් වැඩ ඉන්න කාලයක, මේ සමිද්දි ස්වාමීන් වහන්සේ දවසක් උදේ පාන්දරින්ම නැගිටලා තපෝදා නදියට ගියා පැම්පහසු වෙන්න. උදේ පාන්දර තපෝදා නදියේ පැම්පහසු වෙන්න පුළුවන්කම තියෙන තපෝදා කියන්නේ උණු වතුර තියෙන. ඒ නිසා රස්නේ වතුර තියෙන ඉඳන් පාන්දර උණක් ගිහිල්ලා පැම්පහසු වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ තපෝදා රාමේ ඒ තපෝදා නදී ළඟ තියෙන යාරාමේ වැඩ හිඳමින් ඒ උදේ පාන්දරම තපෝදා නදියට ගිහිල්ලා උන්වහන්සේ අඟ හොදගෙන පැම්පහසු වෙලා එක සිවුරකින් අඳනේ පිටින් වාසය කරා. කය වේලෙන් අදහසින් සිවුර වේල ගන්න, සිවුරු ඔක්කොම පොර ගන්න නැතුව අඳනේ වගේ අඳගෙන උන්වහන්සේ එක සිවුරකින් හිටියා. ඒ වෙලාවේ එතරා දේවතාවෙක් මුළු තපෝදා නදියම ආලෝකමත් කරගෙන මේ සමිද්දි ස්වාමීන් වහන්සේ ළඟට පැමිණිලා අහසේම සිටමින් උන්වහන්සේට ගාථාවක් ප්‍රකාශ කරා. අබුත්වා බික්කසි බික්කු නහි බුත්වාන බික්කසි, බුත්වාන බික්කු බික්කසු මාතං කාලෝ උපජ්ජකා. අබුත්වා බික්කසි බික්කු, බිස්සු ඔබ දානේ නෝලඳා තමයි පිණ්ඩපාත යන්නේ කිව්වා. මොකද්ද දානේ නෝලඳා පිණ්ඩපාත යන්නේ කිව්වා. නහි බුත්වාන බික්කසි, ඔබ වළඳලා පිණ්ඩපාත යන්නේ නැහැ කිව්වා. බුත්වාන බික්කු බික්කාමි, බිස්සුව දානේ වළඳලා පස්සේ පිණ්ඩපාත යන්නේ කිව්වා. දානේ වළඳලා පිණ්ඩපාත යන්නේ කිව්වා. මාතං කාලෝ උපජ්ජක, අපරාධ කාලේ නැත්තම් කිව්වා. කාලය නැත්තම් අපරාධය කියලා කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කිව්වා, කාලෝ වෝහං නජානාමි චන්නෝ කාලෝ නදිස්සති, ඔබ කියන කාලේ මම නම් දන්නේ නැහැ ඔය මොන කාලයක් ගැන කියනවාද කියලා. චන්නෝ කාලෝ නදිස්සති, කාලේ හැම වෙලෙම වැහිලා තියෙන්නේ. ඒ නිසා කාලය කිනක පේන්නේ නැහැ. තස්මා අබුත්වා බික්කම්, ඒ නිසා මම නුවලඳාම පිණ්ඩපාත යනවා. වල්ලන්නේ නැතුව පිණ්ඩපාත යනවා. මාතං කාලෝ උපජ්ජගා, මමත් හිතනවා මගේ කාලේ අපරාදේ ගෙවිල යනවා. ඒ නිසා මම පිණ්ඩපාතේ යන්නේ නුවලඳාම බඩගින්නෙම පිණ්ඩපාත යනවා කිව්වා. එතකොට මේ දේවතාව මේ දේවතාවිය පෘථිවියට ඇවිල්ලා හිටගෙනම මේ සමිද්ධි හාමුදුරන්ට කියනවා, දහරෝතුම් බික්කු පබ්බජිතු සුසුකාලකේසු භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පටමේන වයසා අබින්නීල කීලාවි කාමේසු. බිස්සු ඔබ තාම තරුණ කෙනෙක් කිව්වා. ඔබගේ කෙස්වත් තාම පැහිලා නෑ කිව්වා. ඔබ බොහොම භද්‍ර යෞවනයෙන් සමන්නාගත කෙනෙක්. ඔබ මේ කාමයේ අනුභව කරලා නෑ. ඒ නිසා මේ බිස්සුව ඉස්සෙල්ලා මිනිස් කාමයේ අනුභව කරන්න. මා සන්දිටික මේ මොහොතේ ලැබිච්ච මේ චාන්ස් අවස්ථාව ඇතහැරලා මේ අනාගතේ ලැබෙන දේවල් ගැන වීරියවල වැඩක් නැහැ කිව්වා. ඒ නිසා ඉස්සෙල්ලා මිනිස් කාමයේ අනුභව කරලා ඉන්න කිව්වා. එතකොට සමිද්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා, නක්වාං ආවසෝ සන්දිට්ටිකං හිත්වා අකාලිකං අනුදාවාමි. ආශ්‍රමතුනි මම මේ මොහොතේ ලැබිච්ච දේ අතහැලා මේ අනාගතයේ දේකට දුවන කෙනෙක් නොවේ. කාලිකංච අහං ආවසෝ හිතමේ, තාවකාලික දේ අතහැලා මං සාන්දුෂ්ටික මේ මොහොතේ අත්විඳින දේකට තමයි මම දුවන්නේ කිව්වා. කාලිකාය ආවසෝ කාමා වුත්තා භගවත, භාගතුන් වහන්සේ මේ කාමයේ කියන්නේ තාවකාලික එකක් හැටියට දේශනා කරා. බොහෝ දුක් සහිතයි, බොහෝ මාදීනෝ සහිතයි. ඒ නිසා නමුත් උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරන සන්දිට්ඨකෝ අයං ධම්ම, මේ ධර්මයේ කියන්නේ සාන්දුෂ්ටිකයි, මේ ජීවිතේම අවබෝධ කරගන්න පුළුවන්. ආකාලිකෝනම කාලකේ වගේ මේහි පස්සිකෝපනයිකෝ පච්චත්තම් වේදිතබ්බු විඤ්ඤු කියලා. එතකොට මේ දේවතාවිය මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, කතංච බික්කු කාලිකා කාමා වුත්තා භගවතා බහූ දුක්ඛ බහුපායාසාදීනු බිහියෝ. බිස්ව භාගිතුන් වහන්සේ ඔය කාමයන් තාවකාලිකයි, බොහොම දුස්සහිතයි, බොහොම කරදර සහිතයි, බොහොම ආදීනව තියෙනවා. ඔය ධර්මයේ සාන්දෘෂ්ටිකයි, මේ ජීවිත අවබෝධ කරගන්න පුළුවන්. ඕපනායක පච්චත්තම් වේතබ්බ විඤ්ඤු කොහොමද එහෙම වෙන්නේ කියලා නැතේ විස්තර කරලා දෙන්න මතක් කරා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා, අහං ආවසෝ නවෝ අචිරපබ්බජිතෝ, මම බොහොම නවක බිස්සුවක්, බොහොම අලුතෙන් තමයි මේ ශාසනයට ආවේ. ඒ නිසා මට මේවා විස්තර වශයෙන් කියන්න හැකියාවක් නැහැ. අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර තපෝදාරාමේ වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අහන, උන්වහන්සේ ඔකට පිළිතුරු දෙවි කියලා. ඒ ඉතින් භාග්‍යතුන් වහන්සේ යම් ආකාරයකට දේශනා කරොත් ඔබ ඒ විදිහට මතක තියාගන්න කියලා පෙන්වුවා, මතක් කරා. එතකොට මේ දේවතාවි කියනවා, නකෝ බික්කු සුකරෝ යෝ භගවා අම්මේහි උපසංකමිතු. බිස්ව ඒ භාග්‍යතුන් වහන්සේ ළඟට අපිට එහෙම පහසුවෙන් යන්න පුළුවන් කම නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්නේ මහේ ශාක්‍ය දෙවි දේවතාව වටක නෙවෙන්නේ අපි වගේ පොඩි ඇත්තන්ට කිට්ටු වෙන්නවත් බෑ කො භාග්‍යතුන් වහන්සේ ළඟට. ඒ නිසා බිස්ව ඔබ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ඔය ප්‍රශ්නේ අහන්න, එතකොට මම එන්නම් ඔ අහන්න කියලා කිව්වා. බණ අහන්න මං එන්නම් කියලා මතක් කරා. ඊට පස්සේ මේ සමිද්දී ස්වාමීන් වහන්සේ, එහෙනම් හොඳයි මම ගිහිල්ලා අහන්නම් ඔබ එන්නේ නම් අහන්න කියලා උන්වහන්සේ උදෑසනම උන්වහන්සේ වෙලෙම භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳ නමස්කාර කරලා භාග්‍යතුන් වහන්සේට මතක් කරා, ස්වාමීනි මම මේ උදෑසනම නැගිටලා තපෝදා නදියට ගියා, මේ පැම්පාස් වෙන්නේ නැත ඇඟ හොදගන්න. තපෝදා නදියට ගිහිල්ලා මම ඇඟ හොදගෙන එක සිවුරකින් මම මේ එලිමහනේ හිටියා, මේ කය වේල ගණන් අදහසින් ස්වාමීනි වෙලාවේ මුළු තපෝදා නදියම ආලෝකමත් කරගෙන දේවතාවියක් ඇවිල්ලා අහසේම ඉඳගෙන මට මේ වගේ ගාථාවක් ප්‍රකාශ කරා. අබුත්වා බික්කසි බික්කු, නහි බුත්වාන බික්කසි, බුත්තුහාන බික්කු බික්කස්සු, මාතංකාලෝ උපජ්ජගා. අබුත්වා බික්කසි බික්කු, බිස්සෝබ නුවලඳා තමයි පිණ්ඩපාතේ යන්නේ. නහි බුත්වාන බික්කසි, දාන වන්දලා පිණ්ඩපාතේ යන්නේ නෑ. බුත්වාන බික්කු බික්කස්සේ නිසා වරන්දලා පිණ්ඩපාතේ යන්න මාතංකාලෝ උපජ්ජගා, නැත්තං කාලේ ගෙවිලා යන අපරාධි. එහෙම භාග්‍යතුන් වහන්සේ මට කිව්වට පස්සේ මමත් ඒක දේවතාවියට මේ වගේ ප්‍රකාශයක් කරා. කාලෝ වෝහං නජානාමි, චන්නෝ කාලෝ නදිස්සති, තස්මා අබුත්වා බික්ඛාමි, මාතං කාලෝ උපජ්ජක. ඔබ කියන කාලය මට තේරෙන්නේ නැහැ. චන්නෝ කාලෝ නදිස්සති, මේ කාලය කියන්නේ නිතරම වැහිලා තියෙන නිසා පේන්නේ නැහැ. තස්මා අබුත්වා බික්ඛාමි නිසා මම නුවලඳාම පිණ්ඩපාත යනවා. මාතං කාලෝ උපජ්ජක, මමත් හිතනවා මගේ කාලේ අපරාධේ කාදමන්නේ කියලා ගෙවලා දාන්නේ. එහෙම කිව්වට පස්සේ මේ දේවතාවා මේ අහසින් බිමට ඇවිල්ලා පොළවේ පිහිටලා මා ඉදිරියේ මෙහෙම ප්‍රකාශනයක් කරා. බිස්සෝ බොහොම තරුණ කෙනෙක්. ඒ නිසා මේ යෞවන කාලයේදී මේ මිනිස් සුන්ට අයිති මේ මානුෂික කාමය අත්හැරලා ඔබ මේ අනාගතයේ ලැබෙන දෙයක් මේ උදෙසා ඔය දුවන එක හරි අපරාධය. ඒ නිසා ඉස්සෙල්ලා මනුෂ්‍යයන්ට අයිති කාමය අනුභව කරලා ඉන්න, පස්සේ තමයි ඔය ගිහිල්ලා ඔය අනාගතයේ ලැබෙන දේවල් උදෙසා දේවල් කරන්න. එතකොට ස්වාමීනි, මම මේ දේවතාවියට කිව්වා මේ මම මේ තාවකාල මේ මේ මොහොතේ ලැබී යුතු දෙයක් අතහැරලා මේ පසුව ලැබෙන දෙයකට දුවන කෙනෙක් නොවේ. මම මේ මොහොතේ ලැබෙන දෙයක් උදෙසා දුවන කෙනෙක්. තාවකාලික දේවල් අතහැරලා මේ කාමයේ කියන බුදුරජාන් වහන්සේ බොහොම තාවකාලික දෙයක්, බොහොම දුක් සහිතයි, බොහොම කරදර සහිතයි කියලා දේශනා කළා තියෙනවා. මේ ධර්මයේ තමයි සාන්දෘෂ්ටික මේ ජීවිතේම අවබෝධ කරගන්න පුළුවන්. එහි ඕපනායක පච්චත්තම් වේත්තබ්බාදී ගුණයන්ගෙන් යුක්තයි. භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම කිව්වට පස්සේ මේ දේවතාවිය මගෙන් අහනවා, විශ්ව කොහොමද කාමයේ තාවකාලික වෙන්නේ, ඒ වගේම බොහොම දුක් සහිත වෙන්නේ, ධර්මයේ කොහොමද සම්දිට්ඨි ගෝපනායිකාදී යුත් වෙන්නේ කියලා මගෙන් ඇහුවා. එතන ස්වාමීනි මම කිව්වා ඒ දේවතාවියට, මම මේ ශාසනයට අලුතෙන්ම මහාන වෙලාපු කෙනෙක්. මම වැඩි කාලයක් පැවිදි වෙලා නෙවෙයි නිසා මම මේ ධර්මයේ ගොඩාක් විස්තර වශයෙන් කියලා දෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. අන්න භාග්‍යවත් සම්මා සම්බුදුරජාන් වහන්සේ තපෝදාරාමයේ වැඩ ඉන්නවා. ඔබට පුළුවන් භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේක අහන්න. භාග්‍යතුන් වහන්සේ ඔබට මේකට උත්තර දේශනා කරාවි. ස්වාමීනි මම එහෙම ප්‍රකාශ කරාට පස්සේ මේ දේවතාවි කියනවා, අපි වගේ අයට භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න විදිහක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ළඟට මහේසාක්‍ය දිවි දේවතාවු තමයි එළඹිලා ඉන්නේ. ඒ නිසා ඔබ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න, මමත් එන්නම් බණ අහන්න කියලා. ස්වාමීනි දේවතාවියගේ වචනේ සත්‍ය නම් මේ ළඟම ඇති කියලා උන්වහන්සේ කිව්වා. එතකොට අර දේවතාවිය කිව්වා, විශ්වමං ඇවිල්ලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කියලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සමිද්දි ස්වාමීන් වහන්සේට උත්තර දෙන්න ගියේ නැහැ. උත්තර දුන්නේ කාටද? අර යට. මොකද එයා කිව්වනේ අපිට කිට්ටු වෙන්න බැහැ කියලා. ඉතින් ඒ නිසා යාම අරමුණු කරන එයාගේම බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කීපයක් අසා සිටියා. අක්කේය සංඤිනෝ සත්තා, අක්කේයස්මින් පතිට්ඨිතා, අක්කේය අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චිනෝ. අක්කේය සංඤිනෝ සත්තා, මේ ලෝකේ ජීවත් වෙන සත්‍යෝ ස්ථිරයි නිත්‍යයි කියන සංඥාව තුල තමයි ඉන්නේ. අක්කේයස්මින් පතිට්ඨිතා, ඒ වගේ මේ තුල තමයි පිහිටන ඉන්නේ. අක්කේය අපරිඤ්ඤාය, මේ ස්වභාවය අවබෝධ කරගත්තේ නැති නිසාම යෝගමායන්ති මච්චුන ආයයි ජරා මරණාදී කරාම සංසාරයේ මේ සත්වය යනවා. අක්කේයංච පරිඤ්ඤාය, ජීවිතේ මේ ස්වභාවය අවබෝධ කරගත්තා නම් අක්කාතරම් නමඤ්ඤති, මමේ මාගේ මට අයිති හෝ නිත්‍ය සුඛාත්ම වශයෙන් හැඟීමක් ඇති කරගන්නේ නැහැ. තං හි තස්ස නොහෝති යේන තස් වජ්ජාන තස්සාති. ඒ වගේ අවබෝධයක් තියෙන කෙනෙකුට කිසිම වරදක් දෝෂයක් එයා ළඟ නැහැ. සචේ විජානාසි වදේහියක, මේ වගේ කෙනෙක් දන්නවනම් නැත්නම් හඳුන්වනනම් කියන්න කියලා මේ දේවතාවියට මතක් කරා. එතකොට මෙයා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය කෙටියෙන් කියපු එක මට තේරුනේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මට විස්තර වශයෙන් ඔය කියපු එකේ විස්තර කියලා දෙන්න, මට මේ අර්ථය දැනගන්න කියලා ආයමත් ආරාධනා කරා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අයත් ගාතාවක් දේශනා කරා. සමෝ විහෙසු උදවා නිසීහිනෝ යෝ මඤ්ඤති සෝ විවදේන තේන තීසු විදාසු අවිකම්පමානෝ සමෝ විහෙසින තස්ස හෝති සචේ විජානාහි වදේහි යක්ක. සමෝ විහෙසු උදවා නිහීනෝ යමෙක් මම උසස්සේ පහත්යේ වගේ මහින කියලා කල්පනා කරනවා නම් ඒ කාරණෙන් එයා නිතරම වාද විවාද කරනවා. තමන් හීන ඒ වගේම නැත්තම් තමන් උසත් එහෙම නැත්තම් සමන් සම කියලා නිතරම හිතනවා නම් ඒ කාරණෙන් නිතරම වාද විවාද කරනවා කියනවා. ඉතින් මේ තීසු විදාසු අවිකම්මේ ත්‍රිවිධ මාන්නයන් පිළිබඳව කෙනෙක් කම්පා වෙන්නේ නැත්තම් එයාට මම පහත්යේ උසස්සේ නැතම් මැදහත් කියන හැඟීමක් නැත්තම් එයා කාගවත් එක වාද විවාද කරන්න යන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් ඔබ දන්නවා නම් ප්‍රකාශ කරන්න කියලා ආයමත් මේ දේවතාවිට මතක් කරා. ඒතර ආයත් මෙයා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය කිටියෙන් කියපු එක මට තේරුනේ නැහැ. ඒ නිසා අනේ භාග්‍යතුන් වහන්සේ මට විස්තර වශයෙන් කියලා දෙන්න කියලා. ඉතින් ආයත් භාග්‍යතුන් වහන්සේ ගාතාවක් මතක් කරා. පහාසි සංකන්න විමාන මජ්ජගා අච්චෙද්දි තන්නං ඉදනාම රූපේකුව. පහාසි සංකම්, මේ ලෝකේ ලෝකයා පනවගත්ත හැම දෙයක්ම ඉක්මවා ගිහිල්ලා. ඒ වගේම කිසිම මාන්නයක් නැහැ. අච්චෙද්දි තන්නං ඉදනාම රූපේ, මේ නාම රූප පිළිබඳව තියෙන තණ්හාව සිඳලා දානවා. තං චින්න ගන්ත සීලු ග්‍රන්ථ නැති කළා දානවා. අනීගං කියන කිසිම දුකක් නැහැ. ඉලා නිරාසං ආශාවස් නැහැ. ඒ වගේම දිව්‍ය මනුෂ්‍යාදී මේ කොහේ හරි මේ වගේ කෙනෙක් ඉන්නවා නම් ප්‍රකාශ කරන්න කියලා මේ දේවතාවියට ප්‍රකාශ කරා. තේ වෙලාවේ මෙයා කියන භාග්‍යතුන් වහන්සේට, ඉමස්ස කෝහම් බන්තේ භගවතා සංකිට්ඨේන, මේ භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් කියපු දේ මට විස්තර වශයෙන් මේ විදිහට තේරෙනවා කියලා. පාපන්න කෛරා වචසා මනසා කායේනවා කිංචි සබ්බ ලෝකේ කාමේ පහය සතිමා සම්පජානෝ දුක්ඛන්න සේවේත අනත්ත සංගිතම්. බුදුරජාණන් වහන්සේ අර ගාතාවන් තුලින් දේශනා කරේ කාගෙනද? රහතන් වහන්සේ ගැන. එතකොට එයා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ ගැන කියපු දේ තේරුණා. ඊට පස්සේ එයා ඒ වගේ රහත් වෙන්න නම් රහත් මාර්ගය යන්න නම් එයා මාර්ගයේ තමයි එයා ප්‍රකාශ කරේ. පාපන්න කෛරා වචසා මනසා, මේ සිතින් කයෙන් වචනෙන් කිසිම පාපයක් කරන්න හොඳ නැහැ. ඒ වගේම මේ ලෝකේ කිසිම පාපයක් කරන්න හොඳ නැහැ. කාමේ පහය කාමී අතහරින්න ඕන. ඊළඟට සතිමා සිහියෙන් ඉන්න ඕන. සම්පජාන නුවණින් දුක්ඛන් නසේවේත අනත්ත සංගිතං, අනර්ථයේ පිණිස හේතු වෙන දුක් සේවනය කරන්න හොඳ නැහැ. දැන් එයාම නිහවෙක් නේද? දැන් එයාම මාර්ගය කියලා පෙන්නවා. එතන බුදුරජාණන් වහන්සේ පෙන්වේ ඇයි කාමයේ අතරින්ද හේතුව සහ ධර්මයේ තියෙන සාන්දුෂ්ටිකත්වය. එයා ඒ වෙන්න ඕන මාර්ගය එයා ප්‍රකාශ කරා. එතන එයාම කියන්න උනා කාමය මොකක්ද දෙන්නේ? අතරින්ද ඕනි, ඒක දුක පිණිස හේතුන. එනිසා ඒව අතරින්ද ඕනි කියලා එයාම ප්‍රකාශ කරා. එතන මේ දේශනයේදී පළමුවෙන්ම මේ සමිඳු ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා දේවතාවී ප්‍රකාශ කරන්නේ, අබුත්වා බික්කසි බික්කු, නහි බුත්වාන බික්කසි, බුත්වාන බික්කු බික්කසු මාතං කාලෝ උපජ්ජකා කියලා. එතකොට අබුත්වා බික්කසි බික්කු කියන්නේ විශ්ව දානේ වළඳලා පින්නපාතේ යන්නේ නෑ කියලා. ඒනි නහි බුත්වාන භික්ක සොයා නොවලදාමයි පින්න පාත යන්න. බුත්වාන බික්කු බික්කස බිස්සු එනිසා හොඳට වලඳල පස් පින්ඩ පාති අන්නිකිවා. මාතං කාල උපද්ජික නැත්තං කාලි හරි අපරාධ. එතොට මෙයා කියන්නමකදද. පංචකාමි ඉස්සල්ලා අනුභව කරලා වයසට ගියාම ඕමාන වෙලා ඒ දේවල් කරගන්න. ඊළඟට බුත්වාන බික්කු බිස එනිසා කාමේ වන්දල පස්සේ පින්ඩ පාති යන්න නැත්තං කාලි හරි අපරාධ කිව්වා. එතකොට සමිද්දි ස්වාමීන් වහන්සේ මතක් කරා මේ කාලෝ වෝහන් නජානාමි ඔයා කියන කාලේ මට නම් තේරෙන්නේ නැහැ කිව්වා. මම දන්නේ නැහැ මොකද්ද ඔය මොන කාලයක් ගැන කියනවද කියලා මම දන්නේ නැහැ කිව්වා. චන්නෝ කාලෝ නදිස් මේ කාලේ හැම මොහොතෙම වැහිලා තියෙන්නේ. ඒ නිසා පේන්නේ නැහැ කිව්වා. කාලේ පේන්නේ නැහැ මිනිසුන්ට. ඒ නිසා තස්මා අබුත්වා බික්කා මේ නිසා මමත් මේ කාමේ අනුභව නොකොටම බික්කාම කියන්නේ මං සාසනේ නැතම් මේ ප්‍රවෘජ්ජාවට ඇවිල්ලා මේ සාසනේ පිළිවෙත් පුරනවා. මා මං කාලෝ උපජ්ජක මං හිතනවා මගේ කාලෙත් අපරාධේ නැත්තම් ගෙවිල යන්න පුළුවන්. ඒ නිසා මං ඒ නිසාම මේ බඩගින්නේම පින්න පාත යනවා කිව්වා කන්නේ නැතුව. ඊට පස්සේ දේවතාවිද තෙරන හාමුදුරුවන්ට තේරුන්නේ නෑ වගේ කියලා. එනිසා ඉතින් හොදටම තේරෙන භාෂාවෙන් ඇවිල්ලා කියලා දෙන්න බිමටම බැලලා තමයි කිව්වේ. බිස්සු ඔබ බොහොම තරුණ කාලේ බොහොම තාම කෙස්වත් ඉදිලා හැම කෙනෙක් නෙවෙයි භද්‍ර යෞවනයෙන් ඉන්න කෙනෙක්. ඒ නිසා බිස්සුව මේ මිනිස්යන්ට අයිති මේ කාමී අනුභව කරලා මේ පස්සේ ගිහිල්ල ඕනම් පැවිදින්න හෝ නිවන් දකින්න ඕන දෙයක් කරගන්න නැත්තම් හරි අපරාධ කාලයේ ගෙවිල යන. මොකද ওই තරුණ කාලේ ආයේ ඉන්නේ නැහැ. තරුණ කාලේ ගෙවෙන්නේ ඉස්සෙල්ලා මේ මිනිස්යන්ට අයිති මේ පංචකාමී අනුභව කරලා මේ පස්සේ ওই අනාගතයේ ලැබෙන දේවල් වලට දිවුවට කම නැහැ කිව්වා. අනාගතයේ ලබන්න තියෙන දේවල් වලට දිවුවට කම නැහැ මේ මොහොතේ ලැබෙන දේ අපරාධ ගෙවල දාන නම් එපා කිව්වා. ඊට පස්සේ තමයි උන්වහන්සේ දේශනා කරන්නේ මේ කාමේ මම මේ තාව මේ අනාගතයේ දෙයකට දුවනෝ නෙමෙයි මේ මොහොතේම ලබන්න පුළුවන් දෙයකට තමයි මන් දුවන්නේ. භාග්‍යතුන් වහන්සේ ඔය කාමේ තමයි తాවකාලික දෙයක් ඇටියට දේශනා කළ තියෙන ධර්මයේ කියන්නේ සම්දිට්ඨිකයි අකාලිකයි එහි පසිකයි ඕපනායිකයි පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤුහි කියලා. එතකොට සමිද්දි ස්වාමීන් වහන්සේට දේවතාවිය ප්‍රකාශ කරන්නේ මේ මිනිසයන්ට අයිති මේ පංචකාමයේ ඉස්සල්ලාම අනුභව කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ අනාගතේ ලැබෙන දේවල් සඳහා මේ මහන්සි ගන්න නැත්තම් මේ ලැබිච්ච තරුණ කාලේ අපරාධනිකන් ගෙවිලා නැති වෙලා යනවා කියලා. එතන උන්වහන්සේ දේශනා කරන්නේ කාලෝ වෝහන් නජානාමි ඔබ කියන කාලයේ කෙනෙක් මේ මම දන්නේ නැහැ. චන්නෝ කාලෝ නදිස්සති මේ කාලයේ කියන හැම වෙලෙම පේන්නේ නැහැ. තස්මා අබුත්වා බික්කාමී නිසා මම පින්නපාතේ දානේ වළඳන්නේම නැතුව පින්නපාත යන මාත්වං කාල උපජ්ජක මං හිතන මගේ කාලයත් අපත යන්න හොඳ නෑ කියලා. එතන මේ කාලය කියන එක නොයේ දේවල් වලට අපි භාවිතා කරන එකක්. කාලය කියන එක අපි කියන ඒ කාලේ මේ කාලේ හොඳ කාලේ නරක කාලේ තරුණ කාලේ මහලු කාලේ අපි විවිධාකාර විදියට මේ කාලය කියන එක මිනිසෙක් භාවිතා කරනවා. එතකොට මේ කාලය කියන එක හැබැයි හැම වෙලේම මොකද වෙලා තියෙන්නේ? හැම කාලයක්ම වෙහිලා තියෙන. ඒකයි. දැන් අපි කියන්නේ ඉගෙන ගන්න කාලේ ලැබුණේ වුණාට මට කරගන්න බැරි වුණා. එතන ඒ කාලෙට මොකද වුනේ? ඉගෙන ගන්න තියෙන අවස්ථාව වෙහිලා ගියා. වෙනත් අරමුණු ආවට පස්සේ අර ඉගෙන ගන්න තියෙන කාලය නිතරම දැක්කේ නැහැ. පස්සේ මොකද වුනේ? කාලයක් ගියාට පස්සේ ඔන්න කාලේ පේන හොඳට ඉගෙන ගන්න ගුරුවරු හිටියා. ඉස්කෝලේ හොඳට තිබ්බා. අම්මා තාත්තා ලুকু උදව්වක් කරා. නමුත් ඒ කාලේ දැක්කන දැන් කාලේ ඉක්මවා ගිහින් ඉවර ආයි ස්කූල් යන්න විදියක් නැහැ. දැන් හැබැයි ස්කූල් යන්න දුන්නා නම් හොඳට ඉගෙන ගන්නවා නේද? හොඳට විභාග පාස් කර ගන්නවා කියලා හිතෙනවා. හැබැයි ඒ කාලේ මොකද දුන්නේ ඒ කාලේක දැක්ක නැමකද මේ කාලය කෙනෙක හැම වෙලේ මොකද වෙන්නේ හැම කාලයම වැහෙනු ආන්න නිසා චන්නෝ කාලෝ නදිස්ස තේ නිසා කාලය වැහෙන හින්ද පේන්නේ නැහැ ඉතින් ඒ නිසා එක එක්කෙනාට නොයේ කාලයන් ලැබෙනවා හැබැයි හැමෝටම මේ කාලය මොකද වෙන්නේ වැහිලා යනවා ඒකයි ඉතින් ඒ නිසා ලෝකේ මිනිස්යන්ට විවිධාකාර කාල ලැබෙන එයාට ඒක තේරුම් ගන්න බෑ ඒ ඉතින් උන්වහන්සේත් කියනවා ඔබ කියන කාලය හැබැයි මන් දන්නේ නැහැ මං හිතනවා මටත් හොඳ කාලයක් ලැබිලා තියෙන්නේ ඒ කාලේ මම ඉක්මවා යන්න දෙන්න හොඳ නැහැ මට හොඳ කාලයක් ලැබිලා තියෙනවා මොකද්ද බුද්ධ ශාසන සම්පත්තිය ලැබිලා තියෙනවා ඊළඟට ධර්මයේ ලැබිලා තියෙනවා කල්යාණ මිත්‍රයෝ ලැබිලා තියෙනවා මට මහා වටිනා කාලයක් ලැබිලා තියෙනවා මේ ධර්මය අවබෝධ කරගන්නම අවස්ථාවක් ලැබිලා තියෙනවා ඉතින් ඒ නිසා මං හිතන අපරාධ නිකම් මේ සංසාර පුරාවටම කර කර ආපු ආයත් මේ ඉන්ද්‍රියම් පිනෝ පිනෝ ඉන්නවට වැඩිය මේකෙන් ඊතර වෙන්න යමක් කරගන්නවා නම් හොඳයි කියලා හිතන නිසා මාවත් හිතනවා මගේ කාලය ගෙවා දාන එක හරි අපරාධ මේ නිකරුණි එතකොට දේවතාවයට ඒ කාලේ පේන්නේ නැහැ. එයාට ඒක වැහිලා තියෙන්නේ. එයාට පේන්නේ නැහැ. ඇයි මේ තරුණ වයසේ මේ කාමයන් අනුභව කරන්නේ නැතුව? ඇයි මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා මේ සීල සමාධි ප්‍රඥා දිනු කරන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නේ. එතකොට එයාට පේන හැටි නිකම් කෙනෙක් අර බඩගින්නේ පිණ්ඩපාතේ යනවා වගේ වැඩක් කන්නේත් නැතුව අපරාධ නිකම් පිණ්ඩපාතේ හොයාගෙන යනවා වගේ. ඒ නිසා තමයි වලඳන් නැතුව පිණ්ඩපාත යනවා කියන්නේ කාමයේ අනුභව කරන්න නැතුව සීල සමාධි ප්‍රඥා දිනු කරන්න යන එක. ඒ නිසා මේ ජීවිතේ නිතරම කාලය කියන එක හැමෝටම ලැබෙනවා බොහෝ කාලවල. හැබැයි ඒ කාලේ නිතරම මොකද වෙන්නේ? කාලේ හැම වෙලේම වැහෙනවා. නොයෙක් අරමුණු ආපුවම මොකද වෙන්නේ? කාලය වැහිලා යනවා. දැන් අපිට මේ වර්තමානයේ කාලේ ගත්තත් මිනිසුන්ට දැන් බුද්ධ ශාසන සම්පත්තිය ලැබිලා තියෙනවා, කල්යාණ මිත්‍රයා සම්පත්තිය ලැබෙනවා, ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව තියෙනවා. නමුත් මොකද වෙන්නේ? නොයේ කර්මණු ආපුවම ඒ කාලේ ඇයිට පේන්නේ නැහැ. ඒක සමහර අයට උන් ආයේ බණ අහන්න ලැබෙනවා, ධර්මයත් ලැබෙනවා, ඔක්කොමත් ලැබෙනවා. ඊට පස්සේ ඒත් හිතනවා අනේ මට තරුණ කාලේ ලැබුණා නම් මේක මං කරගන්නවා, අපරාධේ මට පහ වෙලා නම් මේක ලැබුණේ මම හොඳටම වයසින් ගියාට පස්සේ මේ ධර්මයේ ලැබුණේ දැන් ඔන්න කාලය තියෙනවා මොකද නේත් වැහිනවා දැන් තියෙන මේ මොහොතේ සිහිය පිටුවාගෙන වැඩේ කරගෙන යන්න ඊට පස්සේ මෙන්න මේ කොහෙවත් නැති කාලයක් ඇදගෙන නේද නරක කාලේ ආයෙත් ජීවත් වෙනවා නේද නරක කාලේ ආයෙත් ජීවත් වෙනවා ඒ කාලේ කොහෙද අපිට දින් දහම් දනුවක් තිබ්බේ නැ නේද හයි හත්තිය තියෙන කාලේ මුකුත් කරගන්න බැරි වුණා නමුත් දැන් මේ මොහොත තියෙන මොකද්ද? සීය පුටුව ගන්න කාලය තියෙන නමුත් ඒකත් වෙහිලා යනවා. එයි අතීත කාලය ගැන කතා කර කර සී කර කර ඉන්නින්ද. තරුණ කාලේ මට බැරි වුණා නැත්තම් මම මෙහෙම වෙන්නේ නැහැ මම මහාන වෙනවා නේද? හැබැයි ඒ කාලේ බණේ වුණා නම් සමහරට නේද? ඒත් වෙහෙන්න තිබුණා නේද? නෑ මොකද ඒ කාලේ ධර්මයේ සමහරට තිබුණා බණත් ඇහුණා නමුත් මේ කාලේ විසින් මොකද වෙන්නේ? වහල දැම්ම. මොකද ඒ කාලේ තිබුණු දැක්මල් අනුව ධර්මයේ දැක්කේ නැහැ. ඒ නිසා නිතරම මේ කාලය කියන එක එකයි අපිට වැහෙනවා. ඒ නිසා තමයි නිතරම චාන්ස් එකක් නැත්තම් අවස්ථාවක් මිනිස්සුන්ට ලැබෙනවා. ඒ අවස්ථාවේ කාලේ ප්‍රයෝජනෙ ගන්න හරි අපහසුතාවයක් තියෙනවා. මොකද කාලය වැහිලා යන නිසා. නොයෙක් කර්මණු ආපුවම නොයෙක් මතදහස් ආපුවම නිතරම වටිනා කාලේ මිනිස්සුන්ගෙන් ගිලිහිලා යනවා. ඒ නිසා සමිද්දසයන්ස් කියන්නේ එකයි මේ කාලේ ගෙවා අයින් නැත්නම් ගෙවලා දාන්න හොඳ නැහැ. මොකද ආයෙ සමාට මේ කාලයක් අපිට ඉද දන්නේ නැහැ. ඒ නිසා නිතරම අපිට නොයේ කර්මණු ආපුවම අපිට ලැබිලා තියෙන වටිනා කාලේ නිකාම ගෙවිලා යන නොයේ කර්මණු ආපුවම නොයේ අදහස් ආපුවම නොයේ මත ආපුවම වටිනා දේ ලැබිලා තියෙන වටිනා කාලේ ලැබිලා තියෙන ධර්ම හැසිරින්ද සමාලාට එක ගිලිහිලා නැති වෙලා යනවා. ඒ නිසා නිතරම මේ අපිට ලැබිච්ච කාලයේ තියෙන වටිනාකම අපි නැවත නැවත සිහි කරොත් ආවර්ජනා කරගත්තොත් මතක් කරගත්තොත් තමයි අපිට අන්න කාලයෙන් ප්‍රයෝජනෙ ගන්න හැකියාව තියෙන්නේ. මොකද මේ ලැබිලා තියෙන chance එක ආයෙ හෙට තියෙයිද දන්නේ නෑ. මකද අපි ජීවත්වෙන්නේ බොහොම ජීවිතය ගැන බොහොම තාවකාලික එකක්. ඉති එමුදු තාවකාලික ජීවිතේ මේ වටිනා කාලය අපිට තව කොතෙක් පවත්වන්න ලැබේද දන්නේ නෑ. ඉතේ නිසා අපි සමට කාලය ඉදිරියටත් දනමං ඊළඟකා නැත තව ඊළඟ කාලයකෙද ම මේ කන නැත ඊළඟ සති ඊළඟ මාස ඊළඟ අවුරුද්දේ මේ විදිට අපි නිතරමක දෙන්න වටනා කාල ඉදිරියට දානු. නමුත් ඒ කාලේ අපිට ආය කවදාවත් උදාවේද දන්නේ නෑ. එනිසාපේට නොය කරමුණු අපවාම නිරන්ත්‍රයම හැම කාලයම මනුෂ්‍යයන්ට නොපෙනී යනෝ. ඉතේ නිසා තමයි මේ කාලය කියන්නේ එක චන්නෝ කාලෝ දිසති කාලය හැම්විරේම වැහෙනවා. එනිසා කාටවත් කාලේ ලේසින් දැක්ගන්න හමාරු අමාරු. ඉතේ නිසා උන්වහන්සේ දේශනා කරන නිසා මම මේ නොලදාම මේ පින්නපාතය යන්නේ මම හිතන මගේ කාලයක් මවාදෙන්ඩි අන්නනම් හොඳන බඩගින්නේ හරි මම මේ දේ කරගන්නවා කියලා. එතොට බුදුරජාන් වහන්සේ ළඟට ගියාට පස උන්වහන්සේ කෙලින්ම මේ දේවතාවන්ට ප්‍රකාශ කරේ මේ කාමයේ ඇතහැරලා මේ ශාසනයට ඇවිල්ලා මේ ධර්මයේ හැසිරලා එහෙම නැත්තම් බඩගින්නේම නොකා නොබී මේ ශාසනයේ මේ සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංග මාර්ග ආදී ගුණ දියුණු කරන හේතු උන්වහන්සේ ඉස්සල්ලාම් ප්‍රකාශ කරා. අක්කේය සංඤිනෝ සත්තා අක්කේය අස්මින් පතිට්ඨිතා අක්කේය අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ කියලා. අක්කේය සංඤිනෝ සත්තා කියන මේ ලෝකේ සත්වයන්ට තියෙන නිත්‍යයි නැත්නම් ස්ථිරයි කියන සංඥාවක්. එතන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්ම බාහිර ආයතන ඒ වගේම හැම දෙයක් පිළිබඳව මේ ලෝක සත්වයාට තියෙන නිත්‍යයි කියන සංඥාවක්. මේක අක්කේය සංඤිනෝ සත්තා අක්කේය අස්මින් පතිටිතා. ඒතර නිත්‍ය සංඥාව තුලම තමයි ලෝකයා පිහිටලා බැහැගෙන ඉන්නේ. එතකොට ලෝකයට හැම දෙයක්ම මේ ඉන්ද්‍රියන් ඔස්සේ යමප් සම්මුඛුණත ඒකෝම් පේන්නේ නিত্য සංඥාවෙ. ඒවා අස්ථීර දේවල් හැටියට කිසිවක් පේන්නේ නැහැ. ඔක්කොම නিত্য හැටියට පේන්නේ. ඒ නිසා අක්කේ අපරිඤ්ඤාය මේ අස්ථීර දේවල් අවබෝධ කරගත්තේ නැති නිසාම යෝග මායන්ති මච්චුනෝ ආයයි මොකද වුනේ? උපත ජරා මරණ කරාම යන්න සිද්ධ වුණා. ඒ නිසා උන්වහන්සේ දේශන අක්කේයඤ්ඤ පරිඤ්ඤා යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ අස්ථීර දෙයක් අනිත්‍ය දෙයක් කියලා අවබෝධ කරගන්නවා. අක්කා තාරන්න මඤ්ඤති මේ ජීවිතයේ තුල කිසිම මමයේ මාගේ මටයිති නিত্য සුඛ ආත්ම වශයෙන් කිසිම හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඉතින් ඒ වගේ හැඟීමක් ඇති නොකරගත් කෙනෙක් සම්බන්ධව කිසිම වරදක් දෝෂයක් එමුදු කෙනෙක් ළඟ නැහැ කියනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ඔබ දන්නවා නම් කියන්න කියන එක තමයි මේ දේවතාවට බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ. එතකොට මේ කාගෙනද කියන්නේ? රහතන් වහන්සේ ගැන. එතකොට සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන අය නිතරම මේ නিত্য කියන සංඥාව නැත්නම් ස්ථිරයි කියන සංඥාව තුලම තමයි ලෝකයා ජීවත් වෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධ වෙන්න පුළුවන්. මේ ආයතන හය වෙන්න පුළුවන්. බාහිර ආයතන වෙන්න පුළුවන්. ඒ වගේම කාමයේ වෙන්න පුළුවන්. මේ හැම දෙයක් පිළිබඳව නিত্যයි කියන සංඥාව තුල තමයි ලෝකයා ජීවත් වෙන්නේ. මේ නিত্য සංඥාව තුල ජීවත් වෙන නිසා තමයි ලෝකයාට මේ බාහිරව අපි ගත්තොත් මේ කාමයේ ගත්තත් මේ හැම දෙයක්ම අත්හරින්න බැරි. ඒවා තුල ලෝකයා ජීවත් වෙන්නේ මේ නিত্য සංඥාව තුල. ඒ වගේම ලෝකයා පිහිටලා ඉන්නෙත් මේ නিত্য සංඥාව තුල. ඒ නිසා මේ අවබෝධ කරගන්නේ නැති තාකල් ආයයි ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කරා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පැමිණි ශාවකයන් මෙන්න මේ ජීවිතය කියන්නේ මොකක් හැටියද අවබෝධ කරගන්නේ? සංස්කාර හැටියට අවබෝධ කරගන්නවා. ඒ සංස්කාර හැටියට අවබෝධ කරගන්න හින්දා තමයි මේ ජීවිතය තුල නিত্য වශයෙන් කිවිසිවක් දකින්නේ. ඒ වගේම මේ සුඛ වශයෙන් ආත්ම වශයෙන් දකින්නෙත් නැහැ. මමයේ මාගේ මටයිති කියලා දකින්නෙත් නැහැ. උන්වහන්සේලාට මේ රූප වේදනා සංඥා සංකාර ගත්තත් අනිත්‍ය හැටියට අස්ථිර දේවල් හැටියටයි අවබෝධලා තියෙන්නේ. ඒ නිසා ඒ අස්තීර හැටියට මේ දේවල් අවබෝධ කරගත්ත නිසා ඒවා මුල් කරන කිසිම හැඟීමක් ඇති කරගන්නේ නෑ. මම මේ මාගේ මට අයිති කියලා හෝ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා හෝ කිසිම හැඟීමක් උන්වහන්සේලා ඇති කරගන්නේ නෑ. දැන් සාමාන්‍ය ලෝකයා නිතරම මේ දේවල් මුල් කරගෙන මම මේ මාගේ මට අයිති කියන හැඟීමෙන් තමයි ජීවත්. ඒ නිසා තමයි ඇයට මේ කිසිවක් අත්හරින්න අයින් වෙන්න ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්කම නැත්තේ. ඒතර මේ ඇහැට අපි යම්තාක් ඇලුම් කරනවා නම් ඇහැට ඇහැ යම්තාක් අපි අවබෝධ නොකරනවාද ඒ තාක්කල් අපි මොකද වෙන්නේ රූපේට ඇලුම් කරනවා. ඒතර බුදුරජාන් වහන්සේ නිතර රූපේ කියන්නේ ඇහි ආරාමයේ හැටියට දේශනා කරනවා. චක්කුංකෝ මාගන්ධ්‍ය රූපාරාමං කියන මේ ඇහැ රූපේ වාසස්ථානය කරගෙන ඉන්නේ. ඇයි රූපේ වාසස්ථානය කරගෙන ඉන්නේ? රූපේ යථා ස්වභාවය අවබෝධ කරගන්න බෑ. එතන මේ ඇහැට අපි යම් තාක් ඇලුම් කරපු ගමන් ඊට පස්සේ ඇලුම් කරනවා රූපෙට. එතන ඊට පස්සේ මොකද වෙන්නේ? ඇහි වාසත්තානේ gedara බවට රූපේ පත් වෙනවා. ආන්නේ නිසා රූපේ කියන දේ ලෝකයට අතහැර ගන්න විදිහක් නැහැ. අර පජින්චේ අයින් කරන්න කියනවා වගේ. ඒ නිසා තමයි මේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ කාමයේ කියන එක එහෙම නැත්තම් බාහිර දේවල් ලෝකයට අත්හරින්න පුළුවන් කමක් නැහැ. මොකද තමන් සතුට වෙන, තමන්ට සැපේ දෙන වාසත්තාන හැටියට තමයි ඒවා පේන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ ශාසනය තුල ඒ වගේ ශාวกික ආදීන බලන්නේ. ඒ ආදීන බැලීම තුල ඒවා තුල නিত্য ස්වභාවය, සුඛ ස්වභාවය, ආත්ම ස්වභාවය, මමේ මාගේ මටයි තී කිසිම ස්වභාවයක් දකින්නේ නැහැ. ඒ නිසා ඒවා පිළිබඳව අන් උන්වහන්සේලාට කිසිම හැඟීමක් ඇති වෙන්නේ නෑ. ඒවා වටිනා දේවල් හැටියට, නිත්‍ය දේවල් හැටියට, සැප දේවල් හැටියට උන්වහන්සේලාට කිසිම හැඟීමක් නෑ. ඒ නිසා ආදීනෝ දැකීම නිසා තමයි ඒවා අත්හැරීමේ හැකියාව තියෙන්නේ. එහෙම උන්වහන්සේලා අතහැරලා උන්වහන්සේලාට ඒක ඒවා කිසිම දෙයක් පිළිබඳ මඤ්ඤණාවක් හැඟීමක් නෑ. ඒ නිසා උන්වහන්සේලා ඒවා සියල්ලෙන්ම නිදහස් වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ මෙහෙම කියලා අහන ඔබට තේරෙනවා නම් මේ ගැන කියන්න කියලා. ඒතර කියන මේ භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් කියපු දේ මට තේරුනේ නැහැ. ඒ නිසා විස්තර වශයෙන් කියන්න. එතකොට බුදුරජාන් වහන්සේ ආයත් රහතන් වහන්සේ ගැනම කියනවා. රහතන් වහන්සේලාට මේ මාන්නේ කියන එක නැහැ. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා මාන තුනක් තියෙනවනේ. එතකොට මේ මාන තුනම නැහැ. එතකොට මේ මාන තුනම තියෙන අය මේ ලෝකේ නිතරම මොකද කරන්නේ? වාද විවාද කරනවා. මේ මාන්න තියෙන ඔක්කොම හීනමානෙ වෙන්න පුළුවන්. ඊළඟට මේ සදිසමානෙ වෙන්න පුළුවන්. ඊළඟට සෙය්‍යමානෙ වෙන්න පුළුවන්. මේ මාන තුනම තියෙන අය නිතරම ලෝකයේත් එක්ක ඒ මාන්නේ මුල් කරගෙන නිතරම වාද විවාද කරනවා. එතකොට රහත් වෙනකොට රහතන් වහන්සේලා මේ ත්‍රිවිධ මාන්නේම දුරු කරලා තින්නේ. ආනේ නිසා උන්වහන්සේලා ලෝකේ කාගවත් එක්ක වාද විවාද රණ්ඩු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි? උන්වහන්සේලාට ආරක්ෂා කරන දිනන්න කිසිව දෙයක් නැහැ. ඒ නිසා උන්වහන්සේලා මේ මාන්නේ කියන එක අයින් කරලා තියෙන හින්දා. ඒතර ඒ වගේ කෙනෙක් ඔබ දන්නවා නම් කියන්න කියලා කෙනෙක් ඒත් මෙයාට තේරෙන්නේ නැහැ. ඒතර කියන ස්වාමීන් වහන්සේ කෙටියෙන් කියපු දේ විස්තර වශයෙන් දේශනා කරන ආයත් භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේ ගැනම කියනවා. පහාසි සංකම් රහතන් වහන්සේලා මේ ලෝකේ සියලුම පැනවීම් වලින් නිදහස් වෙච්ච අය. ලෝකේ හැම දෙයක්ම පණවාගෙන ඉන්නේ නිත්‍ය කියලා, සුඛ කියලා, ආත්ම කියලා. ඒ විදිහට මේ ලෝකේ හැම දෙයක්ම අපි පණවාගෙන ඉන්නේ. ඒතර රහතන් වහන්සේලා මේ ලෝකේ කිසිවක් නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් දකින්නේ. ඒ නිසා ලෝකයා පණවගත්ත ඒ කිසිම පැනවීමක් රහතන් වහන්සේලා පවත්තනේ. නිසා සියලු පැනවීමෙන් උන්වහන්සේලා නිදහස් කියන එකයි. පහාසි සංකම් න විභාන මජ්ජගේ වගේම කිසිවක් උන්වහන්සේලා කිසි දෙයක් පිළිබඳ මාන්නයක් නැහැ. ඒ වගේම අච්චෙද්දි තණ්හං ඉද නාම රූපේ. ඒ වගේම මේ නාම රූප ධර්මයන් පිළිබඳව තණ්හාව දුරු කළා තියෙන. එතකොට ඒ නාම රූප උන්වහන්සේලා නිරුද්ධ කරලා තිනේ. මේ නාම රූප නිරුද්ධ කරපු නිසා තමයි නැත නාම රූපයේ තින තණ්හාව නිරුද්ධ වෙන නිසා උන්වහන්සේලා ආයතනයන්ගෙන් නිදහස් වෙලා තින. අජ්ජත්තික බාහිර ආයතනයන්ගෙන්. ඒතර මේ අජ්ජත්තික බාහිර ආයතනයන් උන්වහන්සේලා නිදහස් වෙච්ච ඉඳ තමයි උන්වහන්සේලාට කෙලෙස් ගති කිසිම දෙයක් හටගන්නේ නැත්තේ. ඒ වගේම තංචින්න ගන්ත උන්වහන්සේලා සීළු ගාන්ත්‍ර ගෙති සිඳලා තියෙන්නේ. ඒ වගේම අනීගං කියන උන්වහන්සේලා කිසිම දුකක් නැහැ. ඒ වගේම උන්වහන්සේලාට කිසිම ආසාවක් නැහැ. ඉතින් මේ වගේ කෙනෙක් මේ දිව්‍ය මනුෂ්‍යාදී ලෝකේ ඉන්නවා නම් දකින්නවා නම් ඔබ ප්‍රකාශ කරන්න කියලා. එතකොට මේ විදිහට කියනකොට තමයි යාට මේ අනුරහතන් වහන්සේ ගැන තේරුණා. එතකොට මේ කාමී අතාරින්න ඕනි, ශාසනය පැවිදි වෙන්න ඕනි, මෙනෙක්කම් මේටපත් වෙන්න ඕනි, හේතුව මොකද්ද කියන එක යාට අවබෝධ වුණා. එතකොට යා ඒ ගැන කියනකොට මේ තේරුණා කියන කාරණේ කියන්නේ යා කිව්වේ මොකද්ද? යා මාර්ගය කිව්වා. දැන් බුදුරජාන් වහන්සේ හේතුවත් කිව්වා, ඒ වගේ මේකෙන් ලැබෙන ඵලයක් කිව්වා. එතකොට යා කිව්වා ඒකට මාර්ගය. මාර්ගය තමයි පාපන්න කෛරා වචසා මනසා කායේන වාකින්චි සබ්බ ලෝක. මේ ලෝකේ සිතින් කයෙන් වචනෙන් මනසින් කිසිම වරදක් කරන්න හොඳ නැහැ. ඊළඟට කාමේ පහය, මේ කාමේ අතහැරලා දාන්න ඕනේ. සතිමා සම්පජාන හොඳ සිහිය නුවණින් යුතුව දුක්ඛන්න සේවේත අනත්ත සංගිතමේ අනර්ථය ඇති කළ දෙන දුක සේවනය කරන්න හොඳ නැහැ. අනයා මාර්ගය තමයි ප්‍රකාශ කරන්නේ. මොකද එයාට වැටහුණේ ඉඳලා එයා මාර්ගිව මෙන්න මේ தත්වෙටපත් වෙන්න නම් මේ රහතන් වහන්සේ නමක් වෙන්න නම් මෙන්න මේ විදිය වෙන්න ඕනි. අකුසල් වලින් වෙන්න ඕනි, කාමයෙන් වෙන්න ඕනි, හොඳට සිහිය නුවණ දිනු කරන්න ඕනි, මේ අනර්ථය ඇති කරන මේ දුක සේවනය කරන්න හොඳ නැහැ. ඉතින් එයා මාර්ගේ ප්‍රකාශ කරා. එතකොට මේ දේශනේ මේ දේශනාව විතර අපිටත් වටිනා කාලය ලැබිලා තියෙනවා. ඉතින් කාලය මොකද කරන්න ඕනේ? කාදාන් නැතුව කාලය පාවිච්චි කරන්න ඕනේ. ඒකයි ඉතින් බොහෝ දුරට අපිට මොකද වෙන්නේ? කාලය හම්බෙනවා. කාලේ මොනවා හරි අරමුණක් වෙලා මොකද වෙන්නේ? කාලය අපිට නිතරම වැහිලා යනවා. ඒ නිසා කාලය වැහෙන්න දෙන්නේ නැතුව ඒ කාලයෙන් නිසි ප්‍රයෝජනෙ ගන්න ඕනේ. ඉතින් අපිට මේ කාලයේ ගත්තාම අපිට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේගේ ධර්මයේ අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට මේ කාලයේම කියන බුද්ධ ශාසනයේ තියෙන කාලෙම අපි මිනිස්සෙක් වුණා. ඒ වගේම අපිට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් හැකියාව ලැබුණා. ඒ වගේම ධර්මයේ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්න අපිට කාලය ලැබිලා තියෙනවා. ඒ නිසා ලෞතර බුදුරජාන් වහන්සේ නමක් ඉතින් කලාතුරකින් තමයි ලෝකේ පහළ වුණේ. ඒ කාලෙම ලෝකේ හැමදාම නෑ. බුද්ධ ශාසනයක් තියෙන කාලයක් කියලා ලෝකේ පවතින ඉතාම කලාතුරකින් ධර්මයක් මේ ලෝකේ පවතින ඉතාම කලාතුරකින් ඒ කාලේ හැමදාම මේ ලෝකේ නෑ. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර, ඒ වගේම බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරන අය මේ ලෝකේ පහළ වෙන ඉතාම කලාතුරකින්. ඒ නිසා අපිට වටිනා කාලය අපිට ලැබිලා තියෙනවා. නමුත් කාලය හැබැයි නොවේ කරමුණු ඇවිල්ලා මොකද වෙන්නේ? වටිනා කාලය වැහෙලා යනවා. ඒ නිසා විවිධාකාර අනුමෝන වලින් මේ කාලය වැහෙන්න නොදී ඒ නිසා අපි බඩගින්නේ හරි නේද? පින්ඩපාතේ යන්න ඕනි නොකා නොබි. මොකද බඩ පුරව ගන්නකම් හිටියොත් ඒ මොකද වෙන්නේ? කාලය කොයි වෙලේ විනාශ වෙලා නැති වෙලයි දන්නේ නැහැ. ඒ නිසා තමයි බොහොම අමාරුවෙන් දැන් පහ මේ බඩ පුරවාගෙන පින්ඩපාතේ ගියොත් ඉතින් එහෙම එච්චර අමාරුවක් නැහැ. ඉතින් ඒ වගේ බාහිර දේවල් වලින් අපේ ජීවිත පවත්ව ගියොත් අපිට ආයෙමත් මේ කාලේ අහිමි වෙලා යන්න පුළුවන්. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ මම නම් නොවලඳාම පින්ඩපාත යනවා. අය දානවල දන්නවා පොඩ්ඩක්වත් නතර වෙන්නේ නැ, බඩගින්න තියාගෙන පින්ඩපාතේ වඩිනවා කියන එකයි. ඒ නිසා ආය පංචකාමේ අනුභව කරන්න තවත් තරුණ ජීවිත කාලේ ගිහි ජීවිතයට ගෙවන්න නැතුව ඒකයි මේ පොඩි කාලෙම නැත්නම් තරුණ කාලෙම මහන වෙලා මේ ශාසනය තුල කටයුතු කරන්නේ. මොකද මාමං කාලෝ උපජ්ජකා නැත්නම් අපරාධ මගේ කාලේ ගෙවිලියන. මොකද ආයි මට බුදුරජාණන් වහන්සේ නමක් හමු වේද දන්නේ නැහැ, ධර්මයක් හම් වේද දන්නේ නැහැ, ඊළඟට ශාසනයක් මුණ ගැහිද දන්නේ නැහැ. ඉතින් ඒ වගේම මනුෂ්‍ය ජීවිතයක් ආයෙ ලැබෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා කාලේ ගාන නැතු වෙන නිසා මම හිතනවා මගේ කාලය ගෙවා දාන්න හොඳ නැහැ. ඒ නිසා තමයි මගේ කාලේ මං ශාසනය වෙනුවෙන් කැප කරනවා. මේ ධර්මය කියන්නේ සන්දුෘෂ්ටිකයි මේ ජීවිතේ අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම නුවණ ඇති අය තමන් පත්‍යස්ස කරගන්න පුළුවන් දෙයක්. ඒ නිසා මම මේ ශාසනයට ඇවිල්ලා මගේ කාලේ ශාසනය වෙනුවෙන් ගෙවා දානවා කියලා ප්‍රකාශ කළා. ඉතින් අපිටත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිලා තිනවා. ඉතින් ඒ නිසා කාලේ වැහෙනවා නිරන්තරයෙන්ම, ඒ වැහෙන්න නොදී කාලේ ඔපන් කරගෙන අපි මේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න, අර ප්‍රශ්න පෙට්ටිය ගෙනවන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පුජ්ජලේකු සෝතාපට්ටි ඵලයට පැමිණි පසු ඔහු ඇය ඒ බව දැනගන්න ලබන්නේ කෙසේද? දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත්, දැන් අපිට අපිකම් ප්‍රශ්නයක් තියෙනවා කියලා, මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නයක් තියෙනකොට අපි දන්නවා මට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි කාගේ හරි ළඟට ගිහිල්ලා ඒක ගැන අහනවා. ඊට පස්සේ එයා අපිට ඒක විසඳ ගන්න මාර්ගයක් කමන ඒ වගේ මේ ගැන කියලා දෙනවා. ඊට පස්සේ අපිට ක්‍රමයක් කියලා දුන්නා කිමු. ඊට පස්සේ අපි ඊට අනුකූලව ඒ ක්‍රමය භාවිතා කරනවා. එතකොට කාලයක් යනකොට සමානලාට අපිට ඒ ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට විසඳුනාට පස්සේ දන්නවා මට ඉස්සර ප්‍රශ්නයක් තිබ්බා, දැන් මම ඒ ප්‍රශ්නේ නිදහස් කියලා. ඒ වගේ තමයි මේ සෝතාපන්න වෙනකොට ඒ අය ජීවිතේ පිළිබඳව අනෝබෝධය කියන එක තියෙන තේ නිසා තමයි නිරන්තරයෙන්ම දුක් පීඩා කරදර වෙන්නේ. ඉතින් සෝතාපන්න තත්වයට පත්වනකොට යා මේ දැන් සාමාන්‍ය ජීවිතේ හැම දෙයක්ම නිත්‍ය සුඛාත්ම වශයෙන් එය ගන්න. ඒ වගේම දුකක් හටගත්තට පස්සේ හේතු හොයාගන්න බෑ. නමුත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් ඒකට නිතරම බලනවා. එයි මම මේ දුක් විඳින්නේ කියලා හේතු විමසලා බලනවා. ඉතින් යම් අවස්ථාවකදී මොකද වෙන්නේ? මෙයාට මේ හරියට මේ හේතුඵල කියන දේ අවබෝධ වෙනවා. එතකොට ඒ අවබෝධ වුණාන් පස්සේ එයා දන්නවා මම මේ දේ අවබෝධ කරගත්තා කියලා. මොකද චතුරාර්ය සත්‍ය පිළිබඳව එයාට සත්‍ය ඥානියක් පිහිටනවා, කෘත්‍ය ඥානියක් පිහිටනවා. ඒ නිසා එයා දන්නවා තමන් සෝතාපන්න නම් එයා සෝතාපන්න බව දන්නවා. මොකද තමන් යම්කිසි මාර්ගයකට ගිහිල්ලා ලැබිච්ච ඵලයක්. ඒකයි නිකාම ලැබිච්ච එකක් නෙවෙයි. දැන් අහම්බෙන් අපිට ආව නම් අපි දන්නේ නැති. නමුත් එයා යම් ක්‍රියාවක නැත්නම් යම් මාර්ගයක් ඔස්සේ ගිහිල්ලා ලැබිච්ච ඵලයක්. ඒ නිසා දන්නවා එයා ඒ දේ ලැබුණාට පස්සේ දන්නවා. දැන් අර වගේ ප්‍රශ්නයක් අපි කල්පනා කරලා විසඳුනාට පස්සේ දන්නවා දැන් මට මගේ ප්‍රශ්නේ විසඳුනා කියලා. දැන් අහුවා මට කියන්නේ කොහමද? ආ දැන් මම ඒක විසඳගත්තා කියලා. අනේ වගේ තමයි සෝතාපන්න කෙනා යම් මාර්ගයක ගමන් කරලා ගිහිල්ලා තමයි එයා මේක තමයි දුක කියලා අවබෝධ කරගන්නේ. මේ දුකට හේතුව මේ තණ්හාව. ඒ වගේ මේ තණ්හාව නැතුනොත් මේ දුක නැති කරන්න පුළුවන්. ඒ වගේම ඒ නැති කරන්න තියෙන ක්‍රමයේ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ ඥානයක් ඇති වෙනවා. ඒක යාට ලැබෙන ඥානයක් නුණා. ඉතින් ඒ නිසා ඒක ඒ ලැබුණාට පස්සේ ආ දන්නවා තමන්ට ඒ தත්වෙට යපත් වුණා කියලා. අහම්බෙන් වෙන එකක් නෙමෙයි තමන් කරන ක්‍රියාවක ලැබෙන ඵලයක්. දැන් සෝතාපන්න වෙනකොට කියන්නේ සත් ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකරිත. ඒ දෙක කිරීම තුළ තමයි යාට ඒ தත්ත්වේ උදාපත් වෙන්නේ. නිකාම වෙන එකක් නෙවෙයි. නිකාම වුණොත් තමයි ඇවිල්ලා ඉන්නව අනේ දන්නේත් නැහැ කියන්නේ නේද? නමුත් කියලා වොත් එහෙම දන්න ඒ වගේ. නමුත් මේක අපි යම් ක්‍රියාවක ඵලයක් නිසා අපිට ඒ தත්ත්වයට පත් වෙනකොට අපි දන්නවා. ඒ දැන් මම සෝතාපන්න කෙනෙක් කියලා සෝතාපන්න කෙනා දන්නවා. මොකද එයාට ඥාන තියෙනවා. ඒ වගේ මේ අසෝතාපති මාර්ගය යනකොටත් මේ එයාට ඥානයක් නුවණක් පහළ වෙනවා. ඒ නිසා මාර්ගය යන කෙනත් නිතරම සෝතාපන්න පුජ්‍යලයාගේ තියෙන ස්වභාවයන් පවා සංසන්දනය කළ බල. සෝතාපන්න කෙනාට මේ වගේ ධර්මතා තියෙන, මේ බල තියෙන, මටත් එහෙම තියෙනවද කියලා බලනවා. ඒතර මාර්ගය යනකොට මෙයාට යම් ඥානයක් නුවණක් තියෙනවා. ඒ ඥාන හතක් අර කෝසම්බි සූත්‍රය බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේ අසාධාරණී පුතජ්ජනි පොහොදුන් අයට ඒව සාධාරණ නැති ඒවා කියනවා. ඉතින් ඒ වගේ අවබෝධයකින්ම ඇතිකර ගන්න දෙයක් නිසා අනිවාර්මයා දන්නවා. ඒ වගේ විශේෂ ඥාන ගොඩක් එයාට ලැබෙනවා. ඒකයි මේ ඥාන 44ක් දේශනා කරන සෝතාපන්න වෙනකොට ලැබෙනවා. ඊළඟට ඥාන 77ක් පෙන්නනවා. ඒ වගේ නිකාම ලැබෙන එක නෙවෙයි. ඉතින් ඒක දැන් පටිච්ච සම්පාදේ එකක් ගන්න ඥාන ඒ ඇයට පහළනවා. ජාතිය ඥාන, ජාති මේ සමුදේ ඥාන, ජාති නිරෝධේ ඥාන, ධාති නිරෝධ ගාමිනී පටිපදා ඥාන. ඒ විදිහට මේ ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම ජාති පච්චයා කියන උපදිච්ච නිසා කියලා එයා අවබෝධ කරගන්නවා. ඒ වගේම ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කරගන්නවා. ඒ වගේම මේ ජරා මරණ නැති කරන්න තියෙන ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ විදිහට මේ ජරා මරණ කියන එක මොකක්ද කියලා අවබෝධ කරගන්නවා. ජරා මරණය හටගන්නේයි කියලා අවබෝධ කරගන්නවා. ජරා මරණ නැතිවීම අවබෝධ කරන නැති කරන ක්‍රමයක් අවබෝධ කර. ඒ නිසා යාට ඒක අවබෝධයක් දැක්ම නිසා එකයි ඒක තමයි දන්නේ. නොදන්නා එකක් නෙවෙයි. ඉතින් එනිසා කෙනෙක් සෝතාපන්න වෙනකොට මේ වගේ අවබෝධයක් ඥානයක් වැටහින් ඇති වෙන හින්දා ඒ අනිවාර්යයෙන්ම තමන් සෝතාපන්න වුණාට පස්සේ තමන් සෝතාපන්නයි කියලා දන්නවා. එනිසා බුදුරජාන් වහන්සේ ඒ අයට තමන් ගැන ප්‍රකාශනය කරන්න පුළුවන්. සෝ මේ කීන නිරෝමි නිරේ කියන එක ශේකලා, පේත විශේෂේකරා, අපාය දුර්ගතීන් ශේකරා කියලා ඒ අයට ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ අප වෝකින් මෙඩිටේෂන් මෛත්‍රී භාවනා සමග කරන විට අපේ සිත පොළවේ පය ගෑවෙන ස්පර්ශ වන තැන පවත්වා ගත යුතුද? නැතහොත් ස්පර්ශය ගැන නොසිතා මෛත්‍රී භාවනාව පමණක් සැලකිය යුතුද? සක්මන් කරනකොට මෛත්‍රී වඩනකොට ඉරියව් සාන්තව පවත්වන, නමුත් ඒ ඉරියව් වලට වෙන ක්‍රියාවලිය මොකුත් බලන්න යන්නේ. එයා මෙසිත පවත්වමින් තමයි මේ සක්මන් භාවනාව කරන්න ඕනි. අර ඉරියව් සාමාන්‍යයෙන් කය සංසුන්ව පවත්වන්න ඕනින්ද ඔසවනවා යවනවා තබන විදියට ඉරියව් සාන්තව පවත්වන, නමුත් සම්පූර්ණ මෙසිත තමයි ඒ වෙලාවට පවත්වන්න ඕනි. මුළු ලෝකයේම දුකටපත් වෙච්ච පිරිසක් හැටියට හැඟීමෙන්ද සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන ඒ මේ මානසිකාරය පවත්වමින් එයාට හිමීට ඉරියව් පවත්වමින් මෛත්‍රී භාවනාව දියුණු කරන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවට කයේ ඒ ස්වභාවය මුකුත් බලන්න යන්නේ නැහැ. ඒ වගේ අනිකුත් භාවනා කරන්න පුළුවන්, අනිත්‍ය සංඥා වඩන්න පුළුවන්, මරණ සතිය වඩන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඉරියව්වට ඉරියව් ස්වභාවයන්ට මුකුත් බලන්න යන්නේ නැහැ. ඒතර ඉරියව්ම වශයෙන් සක්මන් කරනකොට තමයි ඒ ස්වභාවයන් බලන්න යන්නේ. ගරු ස්වාමීන් වහන්සේ නීවරණට ඇති එකම මාර්ගයේ භාවනා පමණද? දන් දීම, බණ ඇසීම සහ ධර්ම සාකච්ඡා භාවනා භාවනාවට ආදේශ වශයෙන් යොදාගත හැකිද? බුදුරජාන් වහන්සේ විමුක්ත ආයතන හයක් දේශනා කළා තියෙනවා. විමුක්ත කියන්නේ නිදහස් වීම, ආයතනීය කියන්නේ සකස් කරලා දෙන තැන්. ඒතර නිර්වාණය නැත්නම් නිදහස් වීම සකස් කරලා දෙන ආයතන හයක්ම දේශනා කළා තියෙනවා. ඒකක් නෙමෙයි ආයතන හයක්. එකක් තමයි බණ ඇසීම, අනිත් එක බණ දේශීම, අනිත් එක තමයි ධර්ම සජ්ජායනාව, අනිත් එක තමයි ධර්ම සම්මර්ෂණේ, අනිත් එක තමයි සමත විපස්සනා භාවනා. එතකොට ඔය හයෙන් අපිට නිතරම විමුක්තිය කියන එක නිෂ්පාදනය කරලා දෙනවා. එතකොට බණ අහන හැම මොහොතේම මොකද හදලා දෙන්නේ? නිදහස් වීම තමයි හදලා දෙන්නේ බණ ඇසීම තුළ. එතකොට අපිට ඒ බණ ඇසීම තුළ අපි කාමී ආදීනෝ කියනනේ, එතකොට කාමී අතහරින්න සිත සකස් වෙනවා. ඒ සඳහා ඡන්ද චිත්ත විරිය වීමන්සා වැඩෙනවා. ඊළඟට ඉද්ධිපාද වැඩෙනවා, බොජ්ජංග වැඩෙනවා, ආර්ය ශ්‍රාංග මාර්ගය වැඩෙනවා. ඒ වගේම පංච උපාදානස්කන්ධය ආදීන දේශනා කරන. එතකොටත් අර මේ සත්‍ති බෝධිපාචික ධර්මම ඒ වෙලාවේ කෙනෙකුට වැඩෙනවා. ඒ වගේ මේ ධර්ම දේශනා කරනකොට අකුසල් නම් ඒක ආදීනව දේශනා කරනවා නම් කුසලේ නම් කුසලේ ආනිසංස දේශනා කරනවා නම් ඒ වගේම අපි අවබෝධ කරගත යුතු ධර්මතාවයන් යථා ස්වභාවය කතා කරනවා නම් ඒ හැම මොහොතෙම අපිට ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග ධර්ම ආර්ය ශ්‍රාංග මාර්ග ආදී දේවල් වැඩෙනවා. ඉතින් අපි මේ බණහන කොට හැබැයි යෝනිසෝ මනසිකාර්ය පවත්තමින් අහන්නට ඕනි. ඒකයි තං සුනාත සාදුකං මනසිකරොත් හොඳට අහන්න. ඒ වගේ මේකේ ආර්ථය මෙනෙහි කරන්න ආදීන මෙනෙහි වෙන්න ඕනි. නැතු ආදීනෝ කියන අපි වෙන දේවල් මෙනෙහි කර කර හිටියොත් මොකද වෙන්නේ? ගෙදර මෙනෙහි වුණොත් එහෙම එතකොට බණ ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආදීනෝ කියනකොට අපි ඒ ආදීනෝ ගැන අපි සිහි කරන්න ඕනේ. ඒතර තමයි අනාදීනම පිළිබඳව අපිට සද්ධාව, වීරිය, සති, සමාධිය ආදී ඉන්ද්‍රිය වැඩෙනවා. දෙයක් අතහරින්න නම් ඒ සඳහා ඡන්දය, චිත්තේ, වීරිය, වීමංසා වැඩෙනවා. ඊළඟට ඉද්ධිපා බොජ්ජංග වැඩෙනවා. ඒ වගේ මේ බෝධිපාසික ධර්මම පෝෂණය වෙනවා. ඒ පෝෂණය වීමත් එක්ක අපේ විමුක්තිය කියන එක සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ මේ දේශනා කරනකොටත් එමය. දේශනා කරන කෙනෙක් යම් දෙයක ආදීන කෙනෙකුට යාටත් ඒ ආදීන පිළිබඳව අනසීය නුවණ අර ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය දෙයක් කතා කරනකොට ආසා ඇති වෙන දෙයක් කතා කරොත් අපිට ආසාව ඇති වෙනවා. කේන්ති අතරහක් ඇති වෙන දෙයක් කතා කරන්න ගියොත් එහෙම කේන්ති තරහ ඇති වෙනවා. බය ඇති වෙන දෙයක් කතා කරන කියන කෙනත් ඊට පස්සේ වෙවුලන්න පටන් ගන්නවා නේද? ඊළඟට දුක හිතෙන කනගාටු වෙන දෙයක් කිව්වොත් එයාටත් ඊට පස්සේ කියන කෙනාටත් කඳුළු හැලෙනවා. අන්න ඒ වගේ තමයි බොහොම කල්පනාවෙන් සියෙන් යෝනිසමනසකාරයෙන් යමක ආදීනෝ කිව්වොත් ඒ කියන කෙනාටත් ඒ ආදීනෝ දකින්න හැකියාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශාසනේ සමහර ස්වාමීන් වහන්සේලා තමන්ම කියන දේශනාවෙම තමන් රහත් වෙනවා. කේමක කියලා ස්වාමීන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටම අනිත් හාමුදුරුවරු අහපු ප්‍රශ්නයකට උත්තර දෙනවා. එතකොට උන්වහන්සේ අනාගාමි, අවසානයේ අහපු 69ක් රහත් වෙන උන්වහන්සේ රහත් වෙනවා. එතකොට තමන්ම කියපු බණ තුලින් තමයි තමන් වෙන්නේ. මොකද තමන් පෙන්වන ආදීනෝ තමන්ට පෙන්වන්න දකින්න පුළුවන් තවත් කෙනෙකුට බලන්න පුළුවන්. ඉතින් කෙලෙස් වැතුනොත් එම අපි කෙලේශයක් කතා කරොත් අපිටත් රාග ආදී කෙලෙස් හැට ගන්න අහන ඉන්න කෙනාටත් ඒක වෙනවා. ඒ වගේ තමයි යථාර්ථයේ පෙන්නකොට තමන්ට බලා ගන්න පුළුවන් අනිත් අහන කෙනාටත් පුළුවන්. ඒ නිසා බණ දෙසීමත් මොකද්ද විමුක්ත ආයතන නිදහස් වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ධර්ම සජ්ජායනා කරනවා අපි. ඒ ධර්ම සජ්ජා කරන අර්ථ මෙනෙහි කරමින් අපි ධර්මයේ සජ්ජායනා කරනවා නම් ඒක විමුක්ත ආයතනයක් වෙනවා. අපි මොනක හරි ආදීනෝ සජ්ජායනා කරනවා නැත්නම් අවබෝධ කරගත යුතු ධර්මතාවයන්ගේ ස්වභාවයන් සජ්ජායනා කරන අපි අනත්ත ලක්ෂණ සූත්‍රය කියලා රූපං චහි දම්බික්ක වේ අත්තාබ විස්ස නේදං රූපා රූපං ආබාදාය සංවත්තති ලබ්බේච රූපේ ඒවම් මේ හෝතු ඒවම් මේ අවෝසි. ඒ විදිහට දැන් සජ්ජායනා කරන. ඒතර අර්ථ හොඳට දන්නවනම් මේ රූපය කියන්නේ මොකද්ද? අනාත්මයි කියලා අවබෝධ වෙනවා. මොකද ඒ රූපයේ තිර ස්වභාවය ගැන තමයි එයා සජ්ජායනා. රූපය කියන්නේ මමයේ මාගේ මටයි ති කියලා පාලනය කරන මේ රූපය ආත්මයනම් රූපේ ලබන්න පුළුවන්. යස්මාච කෝපික රූපං අනත්ත මහන් රූපය අනාත්ම නිසා නැචිත ලබ්බති රූපේ රූපේ ලබන්න බෑ. ඒවම් මේ හෝතු මෙහෙම වෙන්න ඒවම් මහ අවෝසේතර අනත්ත ලක්ෂණය ආනයට ප්‍රකට කර ගන්න අවබෝධ කර ගන්න පුළුවන්. ඒ සඳහා ඒ තුලිනුත් එයාට ඡන්ද චිත්ත විරිමංස ඉද්ධිපාද ඔය බෝධිපාචක ධර්මම පෝෂණය වෙනවා ඒ විදිහට සජ්ජායනා කිරීම තුල. ඊළඟට ධර්ම සම්මර්ෂණය කරනු පරිසම්පාදයේ ගෙන යා මේ තමන්ම ප්‍රශ්න කරගෙන පරිසම්පාද සිහි කරගෙන යනවා. එතකොටත් ඒ ඔස්සෙත් එයාට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක සම්මර්ෂණය කියන ධර්මයේ ඇයි ඉපදුනේ කියලා තමන් පස්සේ ජාතිපත්‍ය මේ ජරාමන්නේ ජාතිපත්‍ය ජාති ඊට පස්සේ භවපත්‍ය විදිහට ධර්මයේ සම්මර්ෂණය කර කර යනවා. එතකොටත් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සමත විපස්සනා වශයෙන් මේ හිත වඩනවා. සමත වශයෙන් හිත දියුණු කරනවා, විපස්සනා වශයෙන් හිත දියුණු කරනවා. මේ සමත විපස්සනා දියුණු කරනත් අර බෝධිපාශක ධර්ම තමයි යගේ හිත තුළ සමත වඩනකට වැඩියෙන් බෝධිපාශක ධර්ම තුළ සමාධිය පැත්තෙන් දේවල් වැඩෙනවා. එතකොට විපස්සනා භාවනා කරනකොට මේ බෝධිපාශක ධර්ම 37ම යගේ දිනු වෙනවා. ඉතින් මේ විදිහට මේ සමතිපස්සනා භාවනා කියන්නේ නිවන් විමුක්ත ආයතනයක් හැටියට දේශනා කළ තිනේස මේ පස්තනෙදීම කෙනෙකුට නිවන් දැකීමේ හැකියාව තියෙන එක බුදුරජාන් වහන්සේ කාලේ සමහර අය බණ අහනකොටම ධර්මය අවබෝධ කරගන්න සමහර භාවනා කරන වෙලාවක ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා මේ පහම විමුක්ත ආයතන බවට පත් වෙනවා. ඉතින් ඒ පහේම එක විදිහටම මේ ධර්මයේ ඒ ආනිසංස දේවල් නිතර මැහෙනවා නම් ඒ වගේ මේවා ආනිසංස අපි කල්පනා කරනවා නම් ඒ කරන්න තියෙන යෝනිසෝ මනසිකාර්යය තුළ එතකොට අපිට ඒක අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. තෙරුවන් සරණයි. කාමාවචර රූපාවචර අරූපාවචර ලෝක සහ බ්‍රහ්ම ලෝක ගැනත් කරුණාකර පැහැදිලි කරමින් ඉල්ලා සිටිමු. ධානලාභින් උපත ලබන්නේ බ්‍රහ්ම ලෝකවල පමණද? ධාන හතර ගැනත් පසු පහදා දෙනමින් ඉල්ලා සිටිමි. බ්‍රහ්ම ලෝකවල සිට නිවන් අවබෝධ කර ගැනීමට නිවන් අවබෝධ කරගන්නවා හැර වෙන ලෝකවල උප්පත්තිය ලැබීමක් නැද්ද? කාමාවචර ලෝකයේ කියලා කියන්නේ මේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම ගුණයන් පවතින ලෝකවලට තමයි කාමාවචර ලෝක කියලා කියන්නේ. ඒතර ඒ කාමාවචර ලෝකයේ තුල මේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය, දිව, ශරීරය, මනස පිනවන අරමුණු තිනේවට තමයි කාමාවචර ලෝක කියලා කියන්නේ. රූපාවචර කියලා කියන්නේ ධාමේ රූප ඥාන දිනු කළා මේ උපදින ලෝකවලට තමයි රූපාවචර කියලා කියන්නේ. ඊළඟට අරූපාවචර කියන්නේ අරූප ධාන දිනු කළා මේ උපදින ලෝකවල. ඊළඟට මේ රූපාවචරත් අරූපාවචරත් ඒ වගේම පංචසුද්ධාවාසී මේ ලෝක මේ ඔක්කොටම කියනවා බ්‍රහ්ම ලෝක කියලා. මේ ඔක්කොටම කියනවා බ්‍රහ්ම ලෝක. රූපාවචර අරූපාවචර ඊළඟට පංචසුද්ධාවාස අපි ඊ කතා කරේ ඒ ඔක්කොටම බ්‍රහ්ම ලෝක කියලා කියනවා. එතන ධ්‍යාන හතර ගැනක් තියෙනවා. පළවෙනි ධ්‍යානයේ හැටියට පෙන්වන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිචක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමජ්ජානං කියලා. විවිච්ඡේව කාමේ කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙලා විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත් පීතිසුඛ සහිත ප්‍රථම ධානයේට පැමිණෙනවා කියලා. එතකොට පළවෙනි ධානයේ ස්වභාවය තමයි ඒ ධාන හිත තුල නැත්නම් ධාන ක්‍රියාත්මක වෙන වෙලාව තුල එයා කාමයන්ගෙන් එයාගේ හිත අයින් වෙලා අකුසල ධර්මයන්ගෙන් එම් වෙලා ඒ හිතේ ස්වභාවය තමයි විතක්ක ਵਿਚාර තියෙනවා. ඒකම ඒ තුලින් හටගත්ත විවේකයෙන් හටගත්ත එතකොට එයා පංච නීවරණ ආදී ධර්මයන්ගෙන් වෙන් වෙලා ඒ නිසා ප්‍රීති සුඛ හට ගන්නවා. ඒ ප්‍රීති සුඛ සහිත ඒකමේ ඒකාග්‍රතාවය කියන මේ ඒකාග්‍රතාවය යුතු දෙයට තමයි පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ. ඒතර අංග වශයෙන් පෙන්වන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පළවෙනි ධ්‍යානයේ අංග. ඒතර පළවෙනි ධ්‍යානයක් කෙනෙකුට අත්දකින්න මේ අංග ඒ ධ්‍යානය තුළ ඒ සමාධිගත වුණාම විතක්ක විචාර තියෙනවා, ප්‍රීති සුඛ තියෙනවා, ඒකාග්‍රතාවය කියන එක තියෙනවා. දර දෙවෙනි ධ්‍යානයට යනකොට මේ විතක්ක ਵਿਚාර කියන දෙක නැති වෙනවා. විතක්ක ਵਿਚාරාණං ූපසමා කියන්නේ විතක්ක ਵਿਚාර සංසිඳනවා. අජ්ජත්තං සම්පසාදනං චේතෝ ඒකෝදිපාදං අවිතක්කං අවිචාරං විවේකජං පීතිසුඛං ဒුති අජ්ජහනං කියනවා. එයාට පීතිසුඛ තියෙනවා නමුත් විතක්ක ਵਿਚාර නැහැ. පීතිසුඛ ඒකග්ගතා තමයි දෙවෙනි ධ්‍යානේ තියෙන්නේ. එතකොට මේ තුන්වෙනි ධ්‍යාන යනකොට පීති ආච විරාග ප්‍රීතියටත් යැලෙන්නේ නැහැ. ඊළඟට සුඛ ඒකාග්‍රතාව තමයි තුන්වෙනි ධ්‍යානයේ තියෙන්නේ. හතරවෙනි ධ්‍යානයට යන සුඛයත් නැයින් කළා උපේක්ඛා ඒකාග්‍රතාව තමයි තියෙන්නේ. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා සැපත් අයින් කරන දුකත් නැ පුබ්බේව සෝමනස දෝමනසානං අත්තංගම සොම්නස් දොම්නස් කියන ස්වභාවයත් අයින් කළා එතොට උපෙක්කා ඒකාගතාව තම එතොට හතරිමින් දිහනි තියෙන්නේ ප්‍රීති සුකයවම කෝත්මනෑ උපේක්ෂාව තියෙනවා ඒ කාගතාවේ තියෙන හතරිමින් දිහනි ලබූහම. එතර මේ බ්‍රහ්මලෝකවල විශේෂන් රූපාවච්චර බ්‍රහ්මලෝකොල උපදිනයට ඒ බ්‍රහ්මලෝකවලදී ධර්මය දියුණු කරලා බනහලා භාවනා කරලා මාර්ගඵලලාභය ලබන්න හැකියාව තියෙනමි රූපාවචර බ්‍රහ්මලෝකවල උපදිච්චයි. අරූපාවචරය ලෝකවලයිට තමයි අසඤ්ඤ ලෝකයට එහෙම තමයි ධර්මය අවබෝධ කර ගැනීම හැකියාව නැත්තේ. ගරු ස්වාමීන් වහන්ස මරණයට පත්වන අවස්ථාවේ උපදින සිත් සහ ප්‍රතිසන්දියට බලපාන සිත් විස්තර කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. දැන් අපි මේකේ අවබෝධ කරගත යුතු දේ තමයි දැන් බුදුරජාණන් වහන්ස පෙන්නන්නේ භව පත්‍යා ජාති මේ භවය සකස් වුණාම තමයි අපි නැවත උපතක් කරා යන්නේ. එතන මේ භවයේ කියන එක හැම මොහොතේම සකස් වෙනවා. දැන් මේ මොහොතේ ගත්තත් භවයේ සකස් වෙනවා. අපි එතන මේ දැන් ගත්තොත් එහෙම බොහෝ දුරට දැන් අපිට දැනටමත් උපදින්න සුදුසු තැන බොහෝ අයට සමට සකස් වෙලා තියෙනවා. දැන් මේ මොහොතේ මැරුණොත් සමට අපි ඒ නියමිත තැන ගිහිල්ලා උපදිනවා. එතන බොහෝ අයට යන්න කියන්නේ නියමිත තැන සකස් වෙලා තියෙනවා. ඒවා වෙනස් වෙන අවස්ථා තියෙනවා. දැන් එක උදාහරණයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කාලේ නන්දිය කියලා උපාසක මහත්තයෙක් හිටියා. මේ නන්දිය උපාසක මහත්තයා ගොඩාක් පින් කරපු කෙනෙක්. ලොකු විහාරයක් හදලා සංඝයාට සංඝ සතු කරලා පූජා කරලා මහා පින් රැස් කරගත්ත කෙනෙක්. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාව වඩනකොට ලස්සන මාලිගාවක් තිබුණා. ඉතින් උන්වහන්සේ විස්තර අහලා ඇහුවා මේක අයිතිකාරයා කවුද? ඒතර කිව්වා ස්වාමීනි මේක අයිතිකාරයා තාම මනුෂ්‍ය ලෝකේ කිව්වා. මනුෂ්‍ය ලෝකිකව තාමත් එතන බලන්න එයා මේ චුත වෙන්න ඉස්සෙල්ලා එයාට මේ උපදින්න නියමිත තැන සකස් වෙලා ඉවරයි. උපදින පරිසරයෙන්ම මාලිගාවත් පහළ ඔක්කොමත් හැදිලෙන මේ එයා මෙහි මැරෙන්නත් ඉස්සෙල්ලා. ඒ නිසා මේ හැමෝටම අවසාන මොහොතේ මේක සිද්ධ වෙනවා කියන එකක් නෑ. කියන්නේ අවසාන මොහොතේ තමයි හරියටම තීරණය වෙන්නේ උපදින තැන කියන මේක හැමෝටම එහෙම වෙන්නේ නැහැ. දැන් සමහර අය එකයි දැනටමත් යන්න ඕනේ තැන සකස් වෙලා ඉවරයි. ඉතින් සමහරුන්ට ඒක තමන්ට ඕන සකස් කර ගැනීම හැකියාවක් තියෙනවා. සංකාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදි බුදුරජාන් වහන්සේ පෙන්නනවා සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා වැඩපු කෙනෙකුට ඕන නම් තමන්ට කැමති තැනක් සිතින් සකස් කරගන්න පුළුවන් මං මැරෙනට පස්සේ අහවල් තැන උපදින්නේ කියලා. ඒක හේතු හදන්න ඕන නිකන් පුළුවන්කම නැහැ හැමෝටම එහෙම ලැබෙන්නේ. නිසි හේතු හදපු කෙනෙකුට පුළුවන්කම තියෙනවා. දැන් අපිට සල්ලි තියෙනවා නම් වීසා ගන්න සුදුසු නම් කැමති රට නේද? පුළුවන් නේ කල්ැත්තුම තියෙන එක නම් මං යන්නේ එංගලන්තේ ඇමරිකාවට නැත්තම් මොකද සල්ලිත් තියෙනවා සුදුසුකමුත් තියෙන. ඒ නිසා Tamanට කල්ැත්තු තියෙන්නේ කරන්න පුළුවන් මං අහවල් කාලේනොට අහවල් රටට යනවා. ආන්නේ වගේ මේ සද්ධාව තියෙනවා නම් සීලයේ තියෙනවා නම් සුතයේ තියෙනවා නම් ත්‍යාගේ ප්‍රඥා තියෙනවා නම් එයාට පුළුවන් තමන්ට සකස් කරගන්න මං අහවල් තැන ගිහිල්ලා උපදිනවා කියලා. ඒ මනුෂ්‍ය ලෝකේ වුණා මනුෂ්‍ය ලෝකේ පුළුවන් කියනවා. දිව්‍ය ලෝකේ වුණා දිව්‍ය ලෝකවලත් පුළුවන් කියනවා. බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම ලෝකවලත් පුළුවන් කියනවා. ඕනනම් උපදින්න නැතු වෙන්න පුළුවන් නම් ඒකත් පුළුවන් කියනවා. මේ පහ දෙවුණු කරගත්ත කෙනෙකුට නිදහස් වෙන්න මාවත හදාගන්න පුළුවන් කියනවා. ඉතින් ඒ නිසා මේ අර අවසාන හිතකින්ම මේක තීරණ වෙනවා කියන එක අපි ගත යුතු නැහැ. අවසානයේ තීරණ වෙන අවස්ථා තියෙනවා. අවසානයේ මනෝ කර්ම වශයෙන් ප්‍රබල අකුසලයක් සිද්ධ වෙන්න ඕනි කුසලයක් සිද්ධ වෙන්න ඕනි අර තමන්ගේ සාමාන්‍ය ස්වභාවය සම්පූර්ණ නැති වෙලා යන. එහෙම වෙන අවස්ථා තියෙනවා. මොකද මනෝ කර්ම කියලා කියන්නේ මේ කාය කර්ම වචී කර්ම වලට වැඩි හරි බල සම්පන්නයි. කුසලියෙත් එහෙමයි අකුසලියෙත් එහෙමයි. ඒ නිසා සමහර වෙලාවට දැන් බුදුරජාන් වහන්සේ කාලේ සැරියුත් මහරහතන් වහන්සේගේ හිතවත් කෙනෙක් හිටිය මාගන්ධි කියලා මෙයාට මේ මැරෙන්න ඉස්සෙල්ලාම අපාය ගිනිදල් පේන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ මෙයා සැරියුත් මහරහතන් වහන්සේ ගෙන්නලා උන්වහන්සේට ඉතින් විස්තර කිව්වා. ඉතින් උන්වහන්සේ ඇහුවා ඔය අපායද හොඳ තිරිසන් ලෝකෙද හොඳ කියලා. ඉතින් දැන් අපාය පේනවනේ. ඒ නිසා කිව්වා අනේ ස්වාමීනි අපායට වැඩිය මේ තිරිසන් ලෝකේ හරි හොඳයි කිව්වා. ඊට පස්සේ තිරිසන් ලෝකයේ දුක් ගැනවිලි කියලා කිව්වා. ඔය තිරිසන් ලෝකෙද හොඳ ප්‍රේත ලෝකෙද? එදිරිකු අනේ භාග මේ ස්වාමීනි තිරිසන් ජීවිතේට වැඩිය ප්‍රේතය උනන් ටිකක් හොඳයි වගේ. එතන ප්‍රේත ලෝකයේ දුක් ගැනවිලි කියලා මනුස්ස ලෝකෙ ටිකක් වර්ණනා කරා. ඊට පස්සේ මේ මනුස්ස මේ ප්‍රේතයන්ට වැඩිය මනුස්ස ජීවිතේ හරි හොඳයිනේ. ඒ නිසා ඔයා හිත පීටව ගන්න මම මිනිසෙක් වෙනවා කියලා. ඕම 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 අරන් ගියා බ්‍රහ්ම ලෝකෙට. බ්‍රහ්ම ලෝකෙට අරන් ගිහිල්ලා කිව්වා මේ බ්‍රහ්ම ලෝකෙ උපදින්න නම් ඔබ ඥාන දිනු කරන්න ඕනි මෛත්‍රී භාවනාව කියලා දුන්නා. ඊට පස්සේ මොකද උනේ? ඒ වෙලාවේ මෛත්‍රී වල්ල ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒතර අපායේ උපදින්න අන නියම වල තිබ නමුත් පෙබල ලෙස මනෝ කර්මයක් සිද්ධ කරා. මොකද මෛත්‍රී කියන්නේ අප්‍රමාණ කුසල් කීරිය පෙන්වන්නේ. ප්‍රමාණ කරන්න බෑ. අර මිනිහ 5000ක් මරුවා නම් ඒක ප්‍රමාණ අකුසලයක්. හැබැයි මෛත්‍රී කියන්නේ අප්‍රමාණ කුසලයක්. ඉතින් ඒ නිසා තමයි අර ස්වභාවිකම යට යන්න පුළුවන් උනේ. ඒ වගේ සමහර අයට අවසානයේ කුසල පැත්තෙනුත් අකුසල පැත්තෙනුත් ප්‍රබල මනෝ කර්ම සිද්ධ වුණොත් අන්න වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් හැමෝටම මේක වෙන එකක් නෙවෙයි. සමහරු දැම්මම යන්න ඕනි තැන් සමහරට සකස් කරගෙන ඉන්නේ නැත්නම් සකස් වෙලා තියෙන්නේ. ඒව වෙනස් වෙන්න අර ප්‍රබල ලෙස කුසල පැත්තෙන් වෙන්න පුළුවන් අකුසල පැත්තෙන් වෙන්න පුළුවන් දෙයක් වුණා. සමහර ඔය මිත්‍යා දෘෂ්ටි පව හැදෙනවා. මහා කම්ම විභංග සූත්‍රය බුදුරයන් වහන්සේ පෙන්නනවා සමහර අය හිත දියුණු කරලා අපාය බලනවා. අපාය බලනකොට පේනවා මේ ගොඩාක් පින් කරපු අය අපාය ඉන්නවා. ඊළඟ පව් කරපු අයත් ඉන්නවා. දෙගොල්ලම ඉන්නවා. එයා හිතනවා මේ පින් කරත් වැඩන්නේ පව් කරත් වැඩන්නේ ඔක්කොම ගිහිල්ලා පුදින්නේ අපායි. එතන යගෙන මම දැක්කා ඒක. මොකද මම දැක්ක මේ හොඳට වින් කරපු මිනිස්සුත් ඉන්නවා පව් කරපු අයත් ඉන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ කියන එයාගේ දැක්ම හරි. නමුත් සමහර අයට වෙන්නේ අර කාලයත් තිස්සේ හොඳ දේවල් කරනවා. නමුත් අවසාන මොහොතේ නැත්නම් අවසාන කාලපාරාසෙ නැත්නම් ඇතුළාන්තින් එයාගේ දරුණු මිත්‍යා දෘෂ්ටි තියෙනවා. එතන එයාට පේන කාය කර්ම වචී කර්ම ටික තමයි එයා කල්පනා කරපුවම් පේන්නේ. එයාට පේන අපාය ඉපදිනවා ඇයි කියලා බලනවා. බලනකොට ඔන්න දන් දින්න කෙනෙක් සිරරක්ක කෙනෙක් ඒ ටික පේනවා. හැබැයි ඇතුළ පේන්නේ නැහැ. ඇතුළ තිබ්බේ තනි කරන සමහරට මොකද්ද මිත්‍යා දෘෂ්ටිය. එතකොට නැත්තම් අවසාන කාලේ දෘෂ්ටිගත වෙනවා. දැන් අපි දන්න සමහරව ඔන්න දන් දෙනවා සිල් රකින්න ඔක්කොම කරන අන්තිමේ ලෙඩ වෙනවා. ලෙඩ වුණාට පස්සේ ඒක බාර ගන්න කැමති නැහැ. එතන හිතනවා මම දන් දුන්න සිල් රැක්ක මට මොකක්වත් උනේ නැහැ. ඉතින් ඊට පස්සේ සමහරලාට ඔන්න දන් දීම වැඩන්නේ නැහැ සිල් රැකලා වැඩන්නේ නැහැ කියලා දෘෂ්ටිගත වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණොත් ගිහිල්ලා එතකොට අන්න නිරේ ගිහිල්ලා සමහරට මිත්‍යා දෘෂ්ටියක් හටගත්තොත් ඊට පස්සේ ගිහිල්ලා නිරේ ගිහිල්ලා පුදිනවා. ඉතින් ඒ වගේ සමහර අයට ඒ දරුණු මනෝ කර්මයන් සිද්ධ වුණොත් සමහරලාට ඒ අවසානයේ සමහරලාට වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් මේ හැමෝටම වෙන එකක් නෙවෙයි. නැත්නම් හැමෝම බය වෙනවා මට අවසානේ මොකක් මතක් වෙයිද දන්න. ඊට පස්සේ මතක් වෙන්නේ මොකද්ද? දැන් බයෙන් ඉන්නේ. අවසානේ මොහොත වෙනකම් බයෙන් ඉන්නේ නේද? ඊට පස්සේ බයටම මතක් වෙන්නේ මොකද්ද? අකුසලයි. මොකද බය කියන්නේ කුසලයක් නෙවෙයිනේ. බය කියන්නේ අප්‍රමාද කරන ධර්මයකුත් නෙවෙයි. තනි ක්‍රම අකුසලයක්. ඉතින් අකුසල සිතක් කියන්නේ කරුවලක්. කරුවලට ඊට පස්සේ අහු වෙන්නේම මී කතුරක් වෙන්න පුළුවන්. අච්චර දන් දිර දින අන්ත මී කතුර තමයි මතක් වෙන්නේ. අපරාධෙ මං පාපයක් කරගත්ත කියලා ඊට පස්සේ දුක් වෙනවා. ඉතින් ඒ නිසා අපිට අදාළ නැහැ. සමහරට මොකද අවසාන මොහොත කියන්නේ මේ මොහොත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට හැම මොහොතෙම අප්‍රමාදී වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ සමහර දේවල් අප්‍රමාදයට දේශනා කරපු අපි ප්‍රමාදයට ලක් කර ගන්නවා. අපේ තියෙන දුර්වලතාවය නිසා උන්වහන්සේ අප්‍රමාදයට දේශනා කළා දින් අපි ඒක ප්‍රමාදයට ලක් කරගෙන තියෙනවා. ඒකත් තමයි උන්වහන්සේ දේශනා කරනවා. මහණෙනි යම් වෙලාවක දේශයෙන් බරිත වෙලා ඉන්න වෙලාවක රාගයෙන් යට වෙලා ඉන්න වෙලාවක ඔබ මැරුණොත් ඔබට හොඳ මරණයක් වෙන්නේ නැහැ කියලා. ඒතර ඒක දේශනා කරන්නේ ඇයි? මේ රාග දේශ මොහයන්ට ඉඩකඩ දෙන්න හොඳ නැහැ. රාගය දේශයක් ආවොත් ඉක්මනින්ම අයින් කරලා දාන්න ඕනි. ඒ අප්‍රමාද වෙන්න දේශනා කරපු එකක්. ඒතර අපි කිමු දැන් රාගයක් හටගත්තොත් අන්න බලන්න මේ රාගයෙන් අද මම මැරුණොත් මට විපතක් වෙනවා. මේ දේශයෙන් අද මැරුණොත් මට විපතක් වෙනවා. ඒතර අර රාග දේශ මොහ නිතරම අන්න පවත්වන්න යන්නේ නැහැ. ඒතර අප්‍රමාද වෙන්නයි ඒක දේශනා කරලා තියෙන්නේ. ඉති ඒක අවසානයට දන්න එකක් නෙවේ. මක දවසානයේ මේ මොහොත වෙන්න පුළුවන්. අපි අවසානයම මේ අවුරුදු තව පහලෝකින් කතා කරන්නේ. තව පොඩ්ඩකින් බුස්කා උලන්ටික කියොත්තේ මොකද වෙන්නේ. අවසාන දැන්න සිද්ධලිය රෙතර චුති තිස්කොහොයන්නද නේද ආන්නක දැම්මේ සම්න සිතින් ඉටියොත්ත වෙයිති කිසිම ප්‍රශ්නයක් නෑ. ධර්මය හල්ලා පැහැදිලා ලොකු හැඟීමක් ඇතිකට අනේ මේකෙන් කෝමරි ගොඩ අන්ඩෝනි නේද එතිඉතින් ගොඩ අන්න තැනකට ගිහිලොපු දෙන්න පුළුවන් එකයි. මොකද සංස්කාරයන් ඒ නිසි තැන සකස් කරලා දෙනවා. ඉතිේ නිසා අපිට නිතරම වර්තමානයේ තම අපි ජීවත්වෙන්න ඕනි. අද අපේ අවසාන දවස වෙන්න පුළුවන්. ඉතේ නිසා තමයි මරණ සතිය වන්නකොට නිතරම බලන්න කෙන උදේ නැගිටිනකොට අද මගේ අවසාන දවස. මේ දවස තුල මම නොයේ හේතුමුල් කරගෙන මැරෙන්න පුළුවන්. කොහොමද මගේ අද දවසේ හිත? මම රාග දේශ මොහ ආදී කෙලෙස් වලින් ඉන්නවද නැද්ද? එහෙම බලන්න කියලා ඉන්නවනම් අද අවසාන දවසේ ඉඳ මේ කෙලෙසුන්ගෙන් මැරුණොත් නම් මට යහපතක් වෙන්නේ නෑ. රාත්‍රීට ගත උනන් පසු බන හෙට උදේ වෙනකොට මම මැරිලා ඉන්න පුළුවන්. කොහොමද අද මගේ හිත? මොකද මේ අවසාන නිින්දයම දිගරම නිින්දටම යන්න පුළුවන්. ඒ නිසා නිින්දයන් ඉසල බලනවා කොහොමද අද දවස රාග දේශ මොහ ආදී කෙලෙසුන්ගෙන් හිටියද නැද්ද? එහෙම කෙලෙසුන් සහිතව මැරුණොත් නම් යහපත් මරණයක් වෙන්නේ නෑ. ඒ නිසා ඒ විදිහට බලලා අන්න එයා බලනකොට පේනවා නම් කෙලස් තිනේ වයින් කර ගන්නවා. මොකද ආය හෙට නැගිටින්නේ නැති නිසා ඒකයි. එතකොට නිින්දෙම ගියොත් එහෙම ආය කරපු වින්කම් මොකුත් මතක් කර ගන්න චාන්ස් එක ලැබෙයිද? ආන්නේ. ඒ නිසා ඉස්සල්ලාම කල්ැතු හිත හදාගෙන අන්න පිරිසිදු කරගෙන ඉඳා ගන්න. ඒ නිසා අවසාන හිත අපිට අවශ්‍ය නෑ. අපිට ඕනි මේ මොහොතේ අපේ හිතේ සත්‍යය මොකක්ද කියන එක නිතර බලන්න. ඉතින් ඒතර මේ මොහොත හොඳ නම් ඊළඟ මොහොත කොහොමත් හොඳ වෙන. මේ මොහොත සෞතුරුත් ඊළඟ මොහොතත් සෞතුරු. ඒ නිසා අපිට තියෙන මේ ලැබිච්ච මොහොත මේ මොහොතේ කාලේ පිරිසිදු නැත්තම් මේ දන්නේ නැති කාල ගැන හිතලා වැඩක් නෑ. චන්නෝ කාලෝ නැති කාලේ වෙහිලා තින අපිට පේන්නේ නෑ. අපිට මොකද චුතිසිතේනේ කාලේ පේනවද නෑ. ඒ නිසා අපිට තියෙන මේ කාලය පිරිසිදු කරගන්න. දැන් අපි මේ අපිට බොහොම ඈත තියෙන එකක් නැත්තම් අපිට පේන්නේ නැති තැනක් තමයි දැන් සමල්ලාට අපි හිතන්නේ. ඒ නිසා අපිට ඕනේ අද කාලේ මේ නැත්නම් මේ දවස මේ මොහොත අපි පිරිසිදු කරගන්න. මේ මොහොත පිරිසිදුනොත් මේ මොහොතම තමයි මරණය. මේ මොහොතම තමයි මරණය. ඉතින් මේ මොහොත හරිනම් ඉතින් අපිට කිසි ප්‍රශ්නෙකුත් නැහැ. ඒකයි. ගරු ස්වාමීන් වහන්සේ දුකත් දුක් සත්‍යයත් අතර වෙනස සැකවීම පහදා දෙනමින් ඉල්ලා සිටිමි. දුක කෙනෙක් අවබෝධ කරගත්තොත් තමයි එක සත්‍යයක් බවට පත් වෙන්නේ. දුක කියන එක හැමදාම සංසාරයේ තියෙන. ඉතින් සංසාරයේ දුකත් එක මොකද උනේ? අතරමං වීම සහ දුක නැති කරන්න මාවත් වෙයි. මේක තමයි සංසාරේ පුරාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි අපි දුක අවබෝධ කරගන්න මොකක් හැටියද? සත්‍යයක් හැටියට. ඉදන් දුක්ඛං අරිය සත්‍යම් මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා අවබෝධ කරගන්න. ඉතින් අවබෝධ කරගත්තාම තමයි දුක අන්න ආර්ය සත්‍යයක් බවට සත්‍යයක් බවට පත් වෙනවා. එතෙක් අපිට දුක අවබෝධ කරගන්න බෑ. හේතුව ඇයි? දුක හටගන්නකොටම අතරමං වෙලා ඉවරයි, මම්මුලා වෙලා. ඒතර මොකද්ද වුනේ කියලා හොයාගන්න හරි අමාරුයි. අතරමං වුණාන් පස්සේ අපිට දුක හොයන්නත් බෑ, දුකේ හේතු හොයාගන්නත් බෑ. ඉතින් ඒ නිසා නිතරම දුක හටගන්නකොට සාමාන්‍ය ස්වභාවය තමයි අතරමං වීම. ඉතින් බුදුරජාන් වහන්සේ ධර්මයේ තුල තමයි අපි අවබෝධ කරගන්න මේ ඉපදීම දුකයි, ජරා මරණ දුකයි, මේ රූප වේදනා සංඥා සංකාර දුකයි. නැත්නම් ඒව දුක හැටියට පේන්නේ, ඒව කවුරු හැටියට පේන්නේ? රූප වේදනා සංඥා සංකාර නම් දුක නෙමෙයි, තනිකරම මම, තනිකරම මගේ දේවල්. ඉතින් ඒ නිසා අවබෝධ කරගන්න බෑ. ඉතින් අපි යම් දවසක අවබෝධ කරගත්තොත් තාන්නේ කර තමයි දුක අවබෝධ කරගත්තා කියන්නේ. එතුටේ අවබෝධය කාටවත් වෙනස් කරන්න බෑ. ඒකයි ආර්ය සත්‍ය කියන්නේ තථා අවිතථා අනඤ්‍යතා කියන. මේක තමයි දුක. ඒ ඒ බව කාට එක තතාගෙන සේම අනන්‍යතාගැන වෙනස් මේක ඕගනේ දුක මේකයි දුක කියලා කාටවත් වෙනස් කරන්න බෑ. ඉපදීම ජරා මරණ ඕව තමයි දුක කියලා ආબોධ කර ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒකයි සත්‍යයක් කියලා කියන්නේ ඒකට. ඒක ඇත්තක්. එයාට ඒ කාටව බොරුවක් කරන්න බෑ. ඒක ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට කය මෙම සිතද අයිති නැත්නම් ඊළඟ ගෙනියන්නේ මොකද්ද කියලා. පංච පාදනස්කන්ධ ගෙනියනවා කියලා හිතා ගන්න. එතකොට හරිනේ නේද? කයත් අයිති නැත්නම් හිතත් අයිති නැත්නම් පංච පාදනස්කන්ධය තමයි ඊළඟ භවයක් කරා යන්නේ. අපේ අයිතියකට යන එක නෙමෙයි තියෙන්නේ හේතු සකස් වීම තුල සකස් වෙන දෙයක්. ඒතර හේතු තියෙන තාක්කල් අපි අයිති කරගත්තත් නැතත් මේක මේ යනව හේතු තියෙන තාක්කල්. ඒතට ආය උපතක් කරා යන්නේ මේ තණ්හාව තියෙන තාක්කල්. ඒකයි ආයන් තණ්හා පුනෝ භවිකා. මේ තණ්හාව තියෙන තාක්කල් පුනර්භවය කියන එක ඇති කරලා දෙනවා. ඉතින් ඒ නිසා කය කියන දේ අපි ඒතෝන ඕන විදියට පාලනය කිරීම කිසි අයිතියක් නමුත් කය ආය සකස් වෙන්න හේතුව තියෙන හින්දා මේක ආයම සකස් වෙනවා. ඒ නිසා අපි අවබෝධ කරගන්න මේ හේතුව තියෙන තාක්කල් මේක නතර වෙන්නේ අපිට. ඒ නිසා අපි හේතුව තමයි අයින් කරන්න ඕනේ. හේතුව අයින් කරන් පස්සේ මේක මගේ කියලා ගතත් නැතත් ආයේ මේ සකස් වීමක් කර නැත්නම් ඊළඟ උපතක් කරා යන්නේ හේතුව නිරුද්ධ උනුගම. ඉතින් ඉතින් අපිට තියෙන මේක හේතුවක් නිසා හට ගන්න දෙයක්. හේතු තියෙනකම් මේක පවතින, හේතු නැතුණු තමයි මේ දේ නැති වෙන්නේ. ඊට පස්සේ තමයි අපි හේතුව නැසන්න තමයි අපි මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ඒ හේතු නැතුවම පස්සෙ ඉතින් මේක තිබ්බද නැද්ද මුකුත් නැහැ. මේ හේතු නැතුණුගම මේ ආය උපතක් කරන්නේ නැත්නම් ආය සකස් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඉතින් අපි හේතුව දැකලා නිතරම හේතුව තමයි අයින් කරන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ ධ්‍යානය 5, 6, 7, 8 කරුණාවෙන් විස්තර කරන්න. මෙම ධ්‍යාන නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍යමද? නැතිනම් මෙම ධ්‍යාන වඩන්නේ කවර හේතුවකටද? කරුණාවෙන් පහදා දෙන්න. එතන රූපාවචර අරූපාවචර වශයෙන් ඥාන දිනු කරනවා. එතන මේ ධ්‍යාන විශේෂයෙන් අපි දිනු කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන් නිවන් දකින්න අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ මාර්ගය දේශනා කළා තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍යාර්ය අෂ්ටාංග මාර්ගයේ ඒකාංගයක් තමයි මොකද්ද? සමාධිය කියන එක. ඉතින් සමාධියෙන් තොරව අපි උදෙත් කිව්වේ මේ යථාර්ථයේ සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඉතින් යථාර්ථයේ සත්‍ය දකින්න තමයි මේ සමාධිය කියන එක දිනු කරන්නේ. ඒකයි සමාධින් භික්කවේ භාවේත මහන්නි සමාධිය දිනු කරන්න. සමාහිතෝ භික්ඛු සමාහිතවත් හිත්තති විශ්ව තමයි යථා භූතම් පස්සති පජානාති. මේ යථාර්ථයේ දකගින්න අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මේ හිතේ තියෙන දුර්ලතාවය තමයි හිත හරි කරබලයි නොසන්සුන් ආනේ ස්වභාවයේ ඉඳගෙන කෙනෙකුට යථාර්ථයක් දකින්න පුළුවන්කමක් නැහැ. රවුම් ගහන ඇවිදින කෙනෙකුට අපි දෙයක් බලන්න කිව්වොත් එයාට පේන්නේ නැහැ. ඉතින් එයා සංසුන් කළා වාඩි කළා ඉඳගලලා තමයි අපි පෙන්වන්නේ. ඒ වගේ තමයි මේ මනස කියන්නේ තාම කලබල නොසන්සුන් වැහිලා තියෙන නීවරණ වලින් ඒ මේ මනසට යථාර්ථයක් පෙන්වන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒකයි මේ සමාධිය ඇති කළ මේ හිත සංසුන් කරගෙන හිත දියුණු කරගෙන ඒ තුලින් තමයි යථාර්ථය කියන එක මේක. ඒ නිසා තමයි ධ්‍යාන දියුණු කරන්න බුදුරජාණන් වහන්සේ උපදේශයන් දීලා තියෙන. ඉතින් පළවෙනි ධ්‍යානයේ ඉඳලා හැම ධ්‍යානයක්ම ඇසුරු කරගෙන අපිට මේ ධර්මය අවබෝධ කරගන්න නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. පටමම්භික්වේ ජානන් නිසාය ආසවානං කයෝ හෝතිකෙනවා. පළවෙනි ධ්‍යානය සකරගෙන කෙනෙකුට ධ්‍යානේ ආශ්‍රවශය කරන්න පුළුවන්. එනිසා මේ ධ්‍යාන පළවෙනි එකේ ඉඳලා මේ අරූපාවචර දක්වාම ධ්‍යාන දියුණු කරලා කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාව තියෙන. ඉතින් සමහර අයට ගොඩාක් සමාධි බර වුණා. ඉතින් ඒ අය ඒ සමාධි වඩන්න ගියාම කෙරවලටම ඒ අය දිනු කරගෙන යනවා. ඒ ගිහිල්ලා තමයි කට්ටිය විපස්සනා වඩන්නේ. සමහරු ප්‍රඥාවට නැඹුරු වුණාම ප්‍රඥා පැත්තෙන් වඩාන යනකොට ධ්‍යානයක් ලැබෙනකොටම එයාට ඒ ධ්‍යානය කියන්නේ උපාදාන ස්කන්ධ පහක් ඇටියට පේනවා. ඒතර එයා ඒ කියන්නේ දුක්ඛනාත්ම වශයෙන් ඒක ආදීන බලනකොට ඒකෙන් හිත නිදහස් වෙලා සියලු ක්ලේශයන්ගෙන් නිදහස් වෙනවා. ඉතින් ඒ නිසා මේ ධ්‍යාන සමහර අය භාගයක් වඩන සමහරු ඔක්කොමත් වඩනවා. ඉතින් රහත් වෙනකොට සමහර අය ඉතින් මේ ධ්‍යානවල කෙරවටම ගිහිලා රහත් වුණාම ඒ රහතන් වහන්සේලාට උපතෝ භාග විමුක්ති කියලා කියනවා. මේවා රූපාවචර වශයෙන් වඩලා අරූප දියුණු නොකරපු රහතන් වහන්සේලාට කියනවා පඤ්ඤා විමුක්ති කියලා. ඉතින් නමුත් හැම රහත් වෙන කෙනෙක්ම රහතන් වහන්සේ නමම සීලයත් සමාධියත් ප්‍රඥාවත් පරිපූර්ණ කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, විපස්සනා භාවනාව මුලින්ම පුරුදු කරන කෙනෙකුට එම භාවනාව තුළින් සමාධි ඇති කරගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඊතර විපස්සනා භාවනාවෙන් අපිට ආරම්භ කරන්න පුළුවන්. විපස්සනා වඩන්න වඩනකොට ටික ටික සිත එකඟ වෙනවා. ඊට පස්සේ ගැඹුරු සමාධියකට යන්න නම් එයා ආයෙත් සමත භාවනාවකට එන්න ඕනි. ඒ සමත භාවනාවකට ඇවිල්ලා ආයෙත් සමාධියේ බල සම්පන්න කරගෙන ආයෙත් යටි විපස්සනාවට යන්න පුළුවන්. නමුත් පටන් ගැනීමේදී සමතයක් දිනු කරන්නට ඉස්සෙල්ලා විපස්සනාවෙම භාවනාව දිනු කරගෙන යන්න පුළුවන්. එතකොට තියෙන අර නීවරණ අවදිමත් විපස්සනා කරන නිසා යාට යම් වෙහසක් දරන්න වෙනවා. නීවරණ යටපත් කරගෙන තමයි ඉදී කරන්න තියෙන්නේ. නමුත් එයාට ඉදිරියට යන්න අනිවාර්යෙන් විපස්සනා ගොඩක් දියුණු කරලා අනිවාර්යෙන් සමතේට හිතපත් කරගන්නම ඕනි. සමාධිය දියුණු කරගන්න ඕනි. එතකොට එයා ඊට පස්සේ සමාධි භාවනාවක් වඩන්න පුළුවන්. විපස්සනා වඩපු කෙනෙකුට සමාධියක් වඩා ගන්න ඊට පස්සේ අපහසු නෑ. මොකද අවබෝධයේ ඥානෙ නුවණ කියන කේතට ගොඩාක් පිටලා තියෙන නිසා. අට්ඨඵල සමාපatti පිටිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද? රූපාවචර අරූපාවචර ධ්‍යාන මුල් කරගෙන ලබන සමාපatti වලට තමයි අට්ඨ සමාපatti කියලා කියන්නේ. රූපාවචර වශයෙන් 4යි අරූපාවචර වශයෙන් 4යි. ඒවා දිනු කරලා ලබන ඒ ඥාන සමාපatti තමයි ඒ අට්ඨ අටපාරක නෂ්ට සමාපatti කියලා කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ, මෛත්‍රී භාවනා එක අරමුණක් ඔස්සේ භාවනා කරන විට එය විවිධ දිශාවලට යොමු කිරීම හරිද? විවිධ පුජ්‍යලයන් පුජ්ජලයන්ගේ ගැන අරමුණු කරගෙන එම මෛත්‍රී භාවනා කිරීම සුදුසුද? උදාහරණයක් විදිහට මේ භාවනා අසුපව සෑදීමට මූලික වූ පුජ්ජලයන් ගැන සිතීම සහ ඔහුන් තුළ හොඳ සිතමින් තැනින් තැනට හිත දිවෙන විට භාවනා අරමුණු කඩ කිරීමක්ද? කරුණාවෙන් පහදා දෙන්න. එතර මෛත්‍රී භාවනා බුදුරජාන් වහන්සේ ක්‍රම දෙකකට පෙන්නනවා. අපමාන චේතෝ විමුක්ති සහ මහග්ගත චේතෝ විමුක්ති කියලා. අපමාන චේතෝ විමුක්ති කියන්නේ දිශාවසෙන් මෛත්‍රී වඩනවා. එක දිශාවක් අරන් ඒ දිශාවට මෛත්‍රී වඩනවා. ඒ වගේ දිශා හතරට උඩ යට ඒ විදිහට මුළු ලෝකේටම මේ සිත වඩනවා. ඉතින් එතකොට දිසා වශයෙන් අපිට මෛත්‍රී දීර්ඝ කාලණයක් වඩනකොට අපි එක එක දිසා අරගෙන වඩන්න පුළුවන්. ඒ වගේම අපි පටන් ගැම්මේදී අපිට පුහුණුවීමක් වසිෙන් අපට අර ඔක්කෝම එකතු කොල්ල කැටිකරගෙන කණමිත සූත්‍රයේ තින සබ්බේ සත්තා භවන්ත සුකි තත්තා කර සීලු සත්‍යයෝ සුවපත්වේවා කියලා. නමුත් අපි හැඟින් වසයෙන් ගන්නවා දැක්කනු දැක්ක උසමහත යම්තාක්මී ලෝකී සත්වයන් ඇදද ඒ හැම කෙනෙක්ම සුවපත් භාවයට පත්වේවා කියලා පීවිදිට මෙච්චිත වඩනවා. එතකොට මේ මහග්ගත චේතුමිති කියන අපි ඉන්න තැන මේ ශාලාව මේ ගම මේ නගරය අරන් මේම මෛත්‍රී වඩන්න පුළුවන්කම වෙන කොටස කොටස අරන් මුළු ලෝකේටම මේ සිත වඩන්න පුළුවන්කම තියෙනවා. ඒකම දෙකටම වඩන්න පුළුවන්. ඒ වගේම යම් යම් අවස්ථාවලදී අපිට මේ පුජ්‍යලයන් මුළු කරගෙන ඒ වගේම අපිට කෙනෙකු උපකාරයක් කරොත් ඒ කෙනාට දැන් අපි දානේ ගන්න යනකොට ඒ දානේ අපි වෙනුවෙන් සකස් කරගෙන ආපු අයට අපිට මෛත්‍රී කියන එක පතුරවන්න පුළුවන්. ඉතින් මුලින්ම අර සමාජ පුජ්‍යලෝ වශයෙන් ගන්න ගියොත් එහෙම සමන්ලාට ප්‍රශ්න ඇතින සමහර අය කෙරේ සිත් ඇදෙනවා සමහර අය ගැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සල්ලාම සමත්යක් වශයෙන් ඉස්සල්ලා සාමාන්‍ය මිසිත දිනු කරගත්තාම පහසු වෙනවා. නැත්නම් සමහරලාට ඇලෙනවා සමහරලාට පුජ්‍යලෝත් එක එකම මතක් වෙනවා. සමහර වෙලාවට අපි පුජ්‍යලයන් වශයෙන් ගත්තා මේ කට්ටියගේ පරණ දේවල් මතක් වෙන්න පුළුවන්. ඒ වගේ ස්වභාවයන් ඇති වෙන ඉතින් නිසා කන්නිමිත සූත්‍රය හැටියට සමස්තය අරන් මේ ලෝකේ කයිදිය දැක්කනු දැක්ක උසමහත කෙටි කෙලෙස් තියෙන නැති මේ ඔක්කෝම උපදින්න අය උපදිලා ඉන්න ඉතින් ඔක්කෝම සමස්තේ මරගෙන සබ්බේ සත්තා භවන්ත සුඛි තත්තා කියලා මෛත්‍රී වඩන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉතින් වැඩදි කියමනක් හිතා ගත්තම හරිද බුදුරජාණන් වහන්සේගේ දේශනේ අනුව මොකද විමුක්ත ආයතන පහක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ පහෙන්ම කෙනෙකුට සෝතාපන්න වෙන්නත් පුළුවන් සකදාගාමි වෙන්නත් පුළුවන් අනාගාමි වෙන්නත් පුළුවන් අරහත් වෙන්න පුළුවන්. මොකද අපි දැන් භාවනා කරත් බණ ඇහුවත් සමථ විපස්සනා කරත් කරන්න තියෙන යෝනිසෝමනසිකාරය. ඒතර යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ දේක තියෙන යථා ස්වභාවය කල්පනා කිරීම නැත්නම් බැලීම. ඒක යථා ස්වභාවය. તો යථාර්ථය දකින්න තමයි අපිට ඒ පිළිබඳව අවබෝධ කරගන්න තියෙන. රූපේන රූපය යථාර්ථමයි. ඒතර තමයි රූපේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඒතර රූපේ පිළිබඳව අපිට නිත්‍යයි කියලා නැත්නම් ස්ථිරයි කියලා දෘෂ්ටියක් තිබුණා නම් ඒක කැරලා යනවා. ඒක ඒතර අපිට අපිමාදීනව බැලීම තුලින් අපිට දකින්නත් පුළුවන් කෙනෙක් ආදීනව කියනකොට බලන්නත් පුළුවන්. ඒතර බණ දේශනා කරනවා කියන කෙනෙක් ආදීනව ප්‍රකාශ කරනවා ඒ ප්‍රකාශ කරනකොට අපි වෙලාවයි බලලා අවබෝධ කරනවා. අපි භාවනා කරන සමට අපිම ස්වෛරී වාදීනව මෙනෙහි කළ බලනවා. දෙකෙම පුළුවන්. ඉතින් බණ ඇසීම තුලත් පුළුවන් භාවනා කිරීමත් පුළුවන්. භාවනා කරන්න ඕනේ නැහැ කියලා එහෙම නැහැ. භාවනා කිරීම තුලත් පුළුවන් බණ ඇසීම තුලත් පුළුවන් විමුක්ත ආයතන පහක්ම තියෙන දෙකක් නෙවෙයි. ඒකයි. ඔව් අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය ධර්මයන් පෝෂණය වෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච වෙලාවක තමයි අවබෝධ කරගන්නේ. ඒක මේ දැන් බණ ඇසීමෙන් බෑ කියලා එකක් නැහැ නේද? තේරුණා. එහෙම කියන්නේ නැහැ නේ කොහොමද? වනේසිමින් බෑ කියලා දේශනා කරන්න හැනේ. මේ පස් දෙනෙදීම කෙනෙකුට විමුක්ති කියන එකේ සාත්සාත් කරගන්න පුළුවන්. ඒකයි. ඉතින් ඒක එකට යනෝසි කතාවක්. ඉතින් තර්ක කරන එක පුළුවන්. දැන් දේශනේ කියලා තියෙන තර්කයේ කියන එකට ධර්මයේ මෙව කරන්න බෑ ඇති. ඒකයි. දැන් අපි අන්ධ කෙනෙක් අපිත් එක්ක දෙයක් තර්ක කරනවා. එතකොට පුළුවන්ද? දැන් අන්ධබා තියෙන කෙනෙක් රූප අපිට මෙතන ලස්සන රූපයක් කියන එක නෑ. එතකොට එයා තර්කයක් කරනවන්නේ නෑ කියලා ඉතින් අපිට පුළුවන් දුප්පු කරන්න. බැහැර. ඒ වගේ තමයි ඉතින් මේ නොයෙක් මත දාගෙන නොයෙක් දෘෂ්ටි ඇති කරන මිනිසුන් ඕනේ තරම් තර්ක කරන්න පුළුවන්. හැබැයි ඒ තර්කයට පෙන්වන්න පුළුවන්කමක් නැහැ. ඒකයි අතක්කාවචර කියලා. කියන්නේ මේ ධර්මයේ තර්ක කරලා එහෙම පෙන්වන්න බැහැ. මොකද එයා ඒ කට්ටිය කරුවලේ ඉඳගෙන දෙයක් කියන අපිට එතකොට එයාට පෙන්වන්න පුළුවන්කමක් නැහැ. ඒකයි. අපිට ඉතින් අපි කොච්චර පෙන්වුවත් එයාට පේන්නේ නැහැ නේද? එයාට පේන්නේ නැහැ. ඉතින් එයා ඉන්න තැනට කොහොමවත් එයා කරුවල නිසා අපි කොච්චර පෙන්වුවා පේන්නේ නැහැ. ඒකයි. ඒ කියන්නේ අපි ගන්න මේ පහෙන්ම පුළුවන්. ඒකයි. ඒ කට්ටිය දෙකක් කියනවා අපි කියන පහකින් පුළුවන් කියලා. එතකොට ඉතින් අපි පැත්ත හොඳයි නේ. ඉතින් අපි මොකුත් කියන්නේ නැතුව අපිට කරන්නයි තියෙන්නේ. මොකද අපි කියන්න යන්නේ කරවල ඉන්න කෙනෙකුට මේ අයිට කිව්වට වැඩක් නැහැ. ඒකයි තේරුම් ගන්න ඕනේ. දැන් කෙනෙකුට එහෙම මේ තර්ක කරන්න යන්න එපා කියලා බුදුරණන් වහන්සේ කියනවා. දැන් මේ බාන වාද විවාද කරන්නේ නැහැ කියන රහතන් වහන්සේ. ඇයි? රහතන් වහන්සේලා මේ අද කිකේ කිව්වේ රහතන් වහන්සේලා වාද විවාද කරන්න යන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මම ලෝකයේත් එක්ක වාද කරන්නේ නැහැ. හැබැයි ලෝකයා මාත් එක්ක පොඩ්ඩක් පැටලෙන්න එනවා. ඒ වාද කරන්න යන්නේ නැත්තේ ඇයි? දැන් අර මම කිව්වේ සමහර අය මේ ලෝකේ හරි අන්ධයි. ඉතින් අපි ඒත් එක්ක මේ ආලෝකයක් තියෙන දෙයක් ගැන කතා කරන්න ගියොත් එහෙම නැත්නම් පේන දෙයක් අන්ධෙක් එක්ක කතා කරන්නේ. ඒ වගේ වැඩක්. ඉතින් ඒ නිසා දැන් යමෙක් ධර්මයේ පිළිබඳව නොයෙක් මත හදා ගන්න පුළුවන්, දෘෂ්ටි නොයෙක් කෙලෙස් හදා ගන්න පුළුවන්. ඉතින් ඒවා මේවා කරගෙන ඒ අය අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්, වාද කරන්න පුළුවන්. ඉතින් නමුත් ඒ අයට අපිට පෙන්වන්න විදිහක් නැහැ. අපි ඉන්න ආලෝකයේ තුල ඒ කට්ටිය කරවල පෙන්වන්න විදියකුත් නැහැ. මොකද අපිට පේන ඒ කට්ටිය කරවල ඉන්නේ කියලා. තේරෙනවද? ඉතින් අපිට මේ වැඩේ කරන්න බෑ. ඒ කට්ටියට අපි වැඩේ කරන්නත් බෑ. අන්නේ කයි තියෙන්නේ. මොකද අපේ මතේ ඒ කට්ටියට දාන්න බෑ. ඒ කට්ටිය මතේ අපිට දාන්නත් බෑ. ඒකයි. මොකද දෙදේගොල්ලන්ට මේක කරන්න බෑ. දෙක කට්ටිය ඉලිනකන් ඇවිල්ලා අපිට කිව්වත් පුළුවන් අපි වෙනස් කරන්න. ඒක කරන්න බෑ. ඉතින් අපිට සමන්ලාට ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක අපිට තියෙන බුදුරජාණන් වහන්සේටත් සමන්ට බෑ. සමහර මත දෘෂ්ටි තියන අය දැන් බුදුරජාණන් වහන්සේ ගියාද ඔක්කොම හදන්න නෑ. ඇයි? මොකද උන්වහන්සේ දන්නවා ඒ ඇයට මේක පෙන්වුවට වැඩක් නැහැ. ඒකයි. ඉතින් ඒ නිසා උන්වහන්සේලා ඒ අය ගැන වාද කරන්, විවේචනය කරන ඔය මොකීටවත් යන්නේ නෑ. ඒකයි. මොකද එහෙම කරා කියලා වැඩකුත් නැහැ. දැන් අපි දැන් එහෙම අයට විවේචනය කරා කියලා වැඩකුත් නැහැ. හේතුව මොකද? අපි විවේචනය කරා කියලා මේ ඒ අයට කොහොමවත් පේන්නේ නැහැ. ඒකයි අපි බන කියනකොට ඒවා විවේචනය කළ වැඩකුත් නැහැ. අපි සමහරලාට දේවල් අර්ථ කියනකොට කියවෙන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ දැන් අපි ඥාන ගැන කියනවා, ඥාන ලබන්න ඕනේ. ඉතින් ප්‍රතික්ෂේප කරන කෙනෙකුට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් අපි පුජ්‍යලෝ අරගෙන එහෙම මේව කරන්නේ නැහැ. නමුත් කෙනෙකුට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි ඥාන ඕනමයි කියන එක ප්‍රතික්ෂේප කරන කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් අපිට අර ධර්මයේ පැත්තෙන් තියෙන දේ කතා කරන වෙරින් අපිට පුජ්‍යලියම් මෙහෙමයි මෙහෙමයි කියලා කතා කරන්න කිසි වැඩක් නැහැ. එහෙම කතා කරයි කියලා මොකද ඒ අය සමාට මේවයි නැහැ නේද? අපි නිකන් විවේචනය කරලා අකුසල් කරගන්න එක විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට තියෙන ඉතින් ඔයා මේ මග ඔයාට හොඳ නම් ඔයා ඒ කියන්නේ මම මේ මග මම යන්නම් කියන වෙරින් අපි නිහතමානී වෙන්න ඕනේ. ඒකයි. ඒ කට්ටිය උඩ ඉන්නෝ නම් උඩ ඉන්න අපි පහළ එන්න. ඒකයි. දැන් තේරවාදෙට දැම්ම හීන යානේ කියලා. මහා යානේ දාගත්ත ලොකු යානේ කියලා. ඉතින් රහතන් වහන්සේලා එතකොට පොඩි යානේ අරන් ගියා. ඒක වෙනස් කරන්න ගියේ නැහැ. ඒ නිසා තේරවාදෙට කියන නම තමයි මොකද්ද? හීන යානේ කියලා. ඉතින් හීන යානේ කියන්නේ හීනයි කියන එකනේ. එතකොට මහා යානේ ඒක ලොකු යානා. ඉතින් රහතන් වහන්සේලා ඒක ලොකු යානේ කරගත්තට ඒක ඉඳ තියෙන උන්වහන්සේලා හීන යානේ නැගලා ගියා. මොකද උන්වහන්සේලාට ඒක මහා යානයක් කරන්න අවශ්‍යයක් ඒකයි. මොකද රහතන් වහන්සේලාට එහෙම වාද විවාද කරන්න රණ්ඩු කරන්න එහෙම මේකක් නැහැ. මොකද මැනීමක් මන ගැනීමක් උන්වහන්සේලාට නැහැ. ඉතින් ඒ නිසා අපි නිහතමානී වෙලා අපිට තියෙන අපිට තේරෙනවා නම් මේක තමයි හරි මඟ. බුදුරජාන් වහන්සේ කියපු දේ මේ තුල තියෙනවා. අපිට ඒ දේ දිනු කරගෙන යන්න. මොකද අපි යන විදිහට අපිට මොකුත් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. සීල ප්‍රතික්ෂේප කරන්න, සමාධි ප්‍රතික්ෂේප කරන්න, ඒතර භාවනා ප්‍රතික්ෂේප කරන්න. ඉතින් අපි දැන් සමාධි ප්‍රතික්ෂේප බැරි වෙලා තුනොත් වෙන පාපේ කොච්චරද? දැන් අපි දැන් මේ තියෙන දේවල් නේ සමහරට ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට දැන් මේක භාවනාව තියෙනවා. ඉතින් ඒ අපි භාවනාව ඕනේ නැහැ කිව්ව එකම මොකද වෙන්නේ? එතට විශාල ප්‍රශ්නයන් එතර අපිට තියෙන්නේ මේක අනුතෙන් දේවල් දාන්නෝ නෙත්නෑ කපන්්ඩෝ නිත්නෑ තියෙන දේවල් පුරුදු පුහුණු කරගෙන යන්න තමයි තියන්නේ. එහම නැතුව ඉතින් අපි මේ පතිස්සේප කරන්න කියල ඊට පසමක වෙන්නේ. ඊට වැඩි මහාකොඩ අකුසල් කරන්න පුළුවන්. ඉතේ නිසා අපිට මේ බුදුරජාන් වහන්සේ කීපෙද්දීට අපි නිහතමානීව මේව බාර ගන්න මුන්නාන්සේ සීලය රකින්න කොන අපි සිල් රකින්න ඕනි. ඒක ප්‍රතික්ෂේප කරන්න කිසිම අයිතියක් නැහැ. ඒ නිසා අපි ඒකට ගොඩාක් නිහතමානී වෙන්න ඕනි. ඒකයි. එතකොට සමාධිය දිනු කරන්නේ අපි ඒක නිහතමානී වෙන්නේ. අපිට නැති එක වෙනම ප්‍රශ්නයක්. ඊළඟට ප්‍රඥාව විතර අපිට ඒක දිනු කරන්න ඕනි. එතකොට උන්වහන්සේ නිවන් දකින්න ක්‍රම පෙන්වලා තිනවා. මේ බණ ඇසීම තුල පුළුවන්, ධර්ම දේශනාව තුලත් පුළුවන්. ඊළඟට සමතේ තුල පුළුවන්, විපස්සනාව තුලත් පුළුවන්. ඊළඟට ධර්ම සජ්ජාන මේ හැමතැනම විමුක්ත ආයතන. එතකොට මේවා හැමතැනදීම අපිට හැම මොහොතෙම සකස් කිරීමක් වෙනවා. දැන් භාවනා කරනකොටත් ඉන්ද්‍රිය මෝරනවා, බණ ඇසීම තුලත් ඉන්ද්‍රිය මෝරනවා, සාකච්ඡා කරනකොටත් ඉන්ද්‍රිය මෝරනවා. ඊට පස්සේ අපි සජ්ජායනාවක් කළොත් හරියට එතනත් ඉන්ද්‍රිය මෝරනවා. එතකොට ඔහොම කර කර ඉන්නකොට සමහරට බණ අහන වෙලාවක තමයි අවබෝධ වෙන්නේ. ඒකයි. එහෙම නැත්නම් භාවනා කරන වෙලාවක තමයි අවබෝධ වෙන්නේ. ඒ නිසා මේ අපි මුකුත් ප්‍රතික්ෂේප කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට තියෙන ඉතින් නිහතමානීව මේවා බාරගෙන අපි දිනු කරගෙන යන්න. ඉතින් ප්‍රතික්ෂේප කරන අයට ඉක්මන් යන අයට ඉක්මනට යන්න දීලා අපි ඒතෙන්ට නිහතමානී වෙන්න. ඉතින් අපි කොහමද ඉබ්බා වගේ නේද ගාට ගාට එන්න ආවා වගේ ගිහිල්ලා ඕනනම් ජයග්‍රහණේ කරගන්න කියලා අපි උඩින් පැන පැන ගිහිල්ලා නිකන් අඩු කඩා ගන්න නැතුව අපිට තියෙන ඉබ්බා වගේ හිමීටි මීට පීවරෙන් පීවර යන්න. ඒ නිසා ඉතින් ඉක්මනට යන්න පුළුවන් අය ඉක්මනට යනවා අපි හිමීට නේද. අපි සීලයක් දියුණු කරගෙන කොහොම හරි සමාධියක් දියුණු කරගෙන ප්‍රඥාවක් දියුණු කරන අපි හිමීට යන්නයි තියෙන්නේ. ඒතර අපේ ගමන සාර්ථක වුණොත් අපිට අපි ගියේ ටික හරි. ඊට පස්සේ උඩින් පැන පැන ගියයි වැරදුණු තාපස්සට එන්න වෙනවා ආයි මුලටම. එතකොට අපරාධේ කාලේ නේද? ඉතින් අපරාධේ කාලේ කා දැම්ම වෙනෝ හදිසි යන්න ගිහිල්ලා අන්ති වෙනකෝ දෙන්නේ. ආපස්සටම එන්න වෙනවා. ඉතින් ඒ නිසා කාලේ අපරාධේ. ඒ නිසා අපිට ලැබිලා තියෙන වටිනා අවස්ථාව අපි හිමීටි පිට කාලේ කා දබන්නේ නැතුව නේද? ඉක්මන් නිවන් දකිනවට වඩා හොඳයි හිමීටි මීට ගිහිල්ලා දැන් මාර්ග කෙටි කරන්න ගිහිල්ලා කපල දැම්මත් පාරවල් මොකද වෙන්නේ? නේද? ඉක්මන් යන්නේ ඉතින් අපි කොට කරන්න පුළුවන්. ඉතින් පාර කොට ගමන් ඉක්මන්නේ කොහමද? ජයග්‍රහණේ කනුව ගෙනල්ලා මගේ හිටෙව්වොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් ඉක්මන්ට දුවලා කනුව ළඟට යන්න පුළුවන්. හැබැයි සැබෑ ජයග්‍රහණේ තියෙන තව ඉස්සරහා. ඊට පස්සේ ඉතින් මෙන්න බොරු තැනක ඉඳලා ඉතින් මහා උද්දාමයෙන් සතුටින් ඉතින් අපි හරි කී කියා කීනන්ත වෙන තාම කනුව දිනුම් කනුව අහලකවත් නැහැ. අන්න ඒ වගේ තමයි. ඒ නිසා මේ අපිට ඕනි විදිහට ගිහිල්ලා මේ කණු ගෙනල්ලා අපේ ළඟ හිටව ගත්තට වැඩක් නැහැ. මාන්නේ නැമിതി කොඩිය ගහගෙන අපි මේක ලැබුවා කියලා කී කිය ඉන්න එක වැඩක් නැහැ. ඉතින් බුද්ධ ශාසනය එකයි හරියට කෙනේ මාර්ග ලැබුවොත් කෑ ගහන්නෙත් නැහැ. කොඩි නැහනේ. කොඩි ගලවලා තියෙන නිසා කාටවත් පේන්නේ නැහැ. මාන්නේ නැമിതി කොඩිය ගලවලා තියෙන්නේ. ඉතින් මාන්නේ නැമിതി කොඩිය ගලවලා කාටවත් පේන්නේ නැහැ. කොඩි ගැහුවොත් නේ පේන්නේ. කොඩි උස්සන හිටියොත් පේනවා. එතන රහත් වෙනවා සෝතාපන්න සකද ඔක්කොම කොඩි ගලවලා තියෙන්නේ. ඒක මාන්නේ නැമിതി කොඩිය ගලේ නිසා ඒකටි හරි නිහතමානී. ඒකයි කාටවත් තමන්ගේ දේවල් පෙන්වන්න යන්නේ නැහැ, කතා කරන්න යන්නේ නැහැ, කියන්න යන්නේ නැහැ. ඒකයි උපදේශයන් දෙනවා ඒවා මේවා කරනවා. නමුත් තමන්ගේ දේ ඉස්සරහට දාගෙන අත්තුක්කංශන කරන්නේ, පරවම්බනේ කරන්නේ. දැන් බලන්න හරියට බණ කියන අය අත්තුක්කංශන පරවම්බන කරනවද? නැහැ. වැරදි බණ කියන ඔක්කොම අනිත් අයට දුද්දට දිගරහාට තලනවා. ඒ තලලා තලලා තමයි තමන්ගේ මතේ කියන්නේ. ඔය වැඩි වෙන්නේ හොයාගන්න හොඳට පුළුවන්. ඒ වගේ වැරදි මත තියෙන අය පුරාණ ආචාර්යවරුන්ටත් බයින ඔක්කොටම බැනලා 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 ඊට පස්සේ ඔන්න තමන්ගේ මතේ කියනවා. මොකද අර අයට යම් කියන්නේ මානසික වශයෙන් වෛරයක් අමනාපකමක් නැත්තම් නොමග හිත යවල තමයි අරක දාන්න ඕනේ. මොකද හිත පිරිසුදු තියද්දි කරන්න බෑ. ඒ නිසා තමයි අර අපිව මුලා කරා, අපි අතරමං කරා, අපිට වැරදි බන කිව්වා, අපි මෙච්චර කල් හරි අපරාධයක් අපිට උනේ කිය. දැන් දන්නේවත් නැතු හිත ඊට පස්සේ මොකද ඇති වෙන්නේ? ආවේගයක් ඇති වෙනවා, කේන්තියක් ඇති වෙනවා. අපි මුලා කරා මේ හාමුදුරුවෝ මේවා කිය කී. එතකොට අර කේන්ති සහගතව තමයි ඊට පස්සේ බන්ටි ගන්න. එතකොට කරුවල හිතෙන් අහන්න. එතකොට ඉතින් හොඳටම අවබෝධ වෙනවා. ආන්න ඒකයි. දැන් හරි බණ කියනවා නම් කාටවත් නින්දා කරන්න බෑ, අපහාස කරන්න බෑ. මොකද බන්නේ බුදුරජාන් වහන්සේ කියන සූකරං ආනන්ද පරේසං ධම්මං දේසේතු. ආනන්ද අනුන්ට බණ දේශනා කරන්න හරිම අමාරු වැඩක්. මොකද කරුණු කීපයක් හිතේ තියාගන්න. අත්තංච පරංච තමනුත් අනුනුත් නොපෙලා බණ දේශනා කරන්න කියනවා. ඒ වගේ ලාභ සත්කාර ලැබෙන්න අදහසින් බෑ. ඊළඟට මේ බණ කිව්වට පස්සේ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේ මහා ගොඩක් තියෙන හිතේ ඇති කරගෙන බණ කියන්නේ. ඉතින් එහෙම බණ කියනවා කියන එක ලේසි වැඩකුත් නෙවෙයි කියනවා. ඉතින් ඒ නිසා ප්‍රධාන දෙයක් තමයි මේ තමන් හුවා දක්වන්නත් හොඳ නැහැ, අනුන් හෙලා දකින්නත්. ඒක බණක තියෙන විශේෂිතම දෙයක්. අරණ ප්‍රතිපදාව කියලා සූත්‍රයත් මේක පෙන්නනවා. බුදුරජාන් වහන්සේ කෙනෙක් අත්තකිලමතාන යෝගය ගැන කියනවා. එතකොට එයා කියනවා කියන මේ අත්තකිලමතාන යෝගයේ යෙදෙන ඔක්කොම දුක් සහිතයි, උන් ඔක්කොම අපාය යන්නේ කියලා එහෙම කියන්න එපයි කියනවා. කාමසුකල්ලි යෝනි යෙදෙන ඔක්කොම අපාගත වෙන්නේ අය එහෙම කියන්න යන්න එපයි කියනවා. කියන්න ඕනි කාමසුකල්ලි කාණිය කියන්නේ මේ ආදීනෝ සහිතයි, අත්තකිලමතාන යෝගය කියන්නේ මේ ආදීනෝ සහිතයි. එහෙම ආදීනෝ කියන මිසක්ක ඒක පුජ්‍යලයන්ට දාලා එහෙම කතා කරන්න එපයි කියන. මොකද අන් අයට ඒක මුල් කරගෙන කෙලෙස් උපදින්න පුළුවන්. තමනුත් දේශසහගත තමට අමනාපෙන් තමයි කතා කරන්නේ. ඒ නිසා අරණ ප්‍රතිපදාව තමයි ඒකේ ආදීන ස්වභාවයන් කියන මිසක්ක මේ අන් අයට ඒක දාලා කියන්නේ නැහැ. ඒකයි. ඒ නිසා සාමාන්‍යයෙන් ඒකයි වර්තමානයේ ගොඩාක් මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරගෙන නිඳහා කරගෙන එහෙම කරන්නේ. මොකද හොඳ සිත් උපදවාගෙන ඒ වැරදි ධර්මයක් දෙන්න බෑ. ඒ නිසා තමයි ඉස්සල්ලාම කරන්න අනිත් අයට බහින එක. ඒක බැලලා බැලලා තමයි ඊට පස්සේ අන්න මම තමයි අවබෝධ කරගත්තේ කියලා ඊට පස්සේ මේක කියන්න පටන් ගන්න. ඉතින් අපිට ඒ නිසා අපි බුදුරජාන් වහන්සේ ධර්මයේ තුන අපි ගොඩාක් නීතිමානී වෙන්න ඕනි. භගවා ජානාති අහන්න ජානාමි. භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ, මම නම් අනේ මොකුත් දන්නේ නෑ. භගවා සත්ත භාග්‍යතුන් වහන්සේ තමයි ශාත්‍රු, මම ශාවකේ. ඉතින් ඊට පස්සේ ඉතින් කියන දේ අහගෙන යනවා. ඉතින් උන්වහන්සේ කිව්වනම් සීලය රකින්න අපි සීල් රකින්නවා. සමාධිය රකින්න කිව්වනම් සමාධියක් දිනු කරනවා. ප්‍රඥාව ප්‍රඥාවක් දිනු කරනවා. අපි අර අඩු වැඩි කරන්න යන්නේ නෑ. ඒකයි. මොකද බුදුරජාණන් වහන්සේ ධර්මයේ මේ කාලයකට මේ නීති ශිස්සාපද වුණත් සමහර මේ බුදුරජාණන් වහන්සේ කාලේට මේ කාලේට එහෙම එකක් නැහැ. ඒවා කොයි කාලේ එකයි අකාලිකයි කියන්නේ මේ කාලේටත් ඒ කාලේටත් කොයි කාලේටත් එකයි. ඒ තේ නිසා අපි ධර්මයේදී ගොඩාක් නිහතමානී වෙන්න ඕනේ. නිහතමානී වෙන තරමට තමයි අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඒක එක්කෙනා ඉතින් ඉක්මනට යන්න නොයේ දේවල් කියයි, මේක ප්‍රතික්ෂේප කරයි, මේකට නින්දා කරයි. අපි ඉතින් ඔළුව නමාන ඒකත් හොඳයි කියලා නේද අපිට තියෙන අපේ ගමන යන්නයි. අපි ඒ කට්ටිය අපි පහත් කළා, ඒ කට්ටිය කටි වැඩි දී කී අපිට කියන්න අවශ්‍යතාවිකුත් නැහැ. අපිට කියන්න આવත් දන්න කියන්නේ ඉගෙන ගන්න આવත් කියලා දෙනවා, වාද කරන්න આવත් ඕ කට්ටිය ජයග්‍රහණය කරගෙන යන්න කියලා දීලා දානවා. එච්චරයි. දන්නේ නැති කෙනේ කරුණු කියනවා සමහරලාට හරව ගන්න පුළුවන් ද කියලා පොඩි උත්සාහයක් දරනවා. ඉතින් දැඩි ලෙසම ඒක මේල් බෙයින් ඉන්නවා නම් ඉතින් බොහොම හොඳයි. ඉතින් ඒ විදිහට කරගෙන යන්න කියලා ඒක තමයි මම කියන්නේ. දැන් අපි එහෙම බලනවා පොඩ්ඩක් වෙයි නම් ඉතින් එහෙනම් හොඳයි, ඔයා ඔය පාරේ යන්න, මම මේ පාරේ යන්න, හමුනත් අලෝ කියලා යන්නම් කියලා කියන නිවනට යනකොට තටා කියලා ඒ විදිහ තමයි කියන්න තියෙන්නේ. එතකොට එච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්, ඒකයි මං කියන්නේ. යෝනිසෝ මනසකාරය තුල තමයි ඔය බණ ඇසීම ධර්මසාගේ ඔය හැමතැනදීම යෝනිසෝ මනසිකාරය ප්‍රයත්නෙම තමයි කරන්න තියෙන්නේ. ඒකයි අර බණ අහනකොට බුදුරණස්ක තන්සුනාත සාදුකම් මනසිකරතු හොඳට අහන්න, හොඳට ඒ ගැන මෙනෙහි කරන්න. එතර ඒ අර්ථ මෙනෙහි කිරීම තුළ තම යාට බණහනකොට තවබෝධ වෙන්නේ. සජ්ජායනාව විදිත් එහෙමයි. ඊළඟට ධර්ම සම්මර්ශනෙත් එහෙමයි. විපස්සනා විදිත් එහෙමයි. විපස්සනා කරනවා කියලා මොකද කරන්නේ? ඒත් යෝනිසෝ මනසකාරය. ඒකයි. එතකොට මේ හැමතැනදීම යෝනිසෝ මනසකාරය කියන්නේ මොකද? බෝධිපාචික ධර්ම 37ම වැඩෙන්නේ යෝනිසෝ මනසකාරය තුළ. ඒකයි. ඉතින් අපි මේ බණ අහනවා කියන්නේ ඔය හැමතැනදීම යෝනිසෝ මනසකාරය කරන්න ඕන. ඒකයි. දැන් බලන්න දැන් මම මේ වෙලාවේ දේශයක් ඇති වෙන දෙයක් කතා කරනවා කියනවා. දැන් අයෝනිසෝ මනසකාරය කාටවත් ඇති වෙන්නේ නැහැ. ඒතර කේන්ති ඇති වේද කාටවත්? ඇති වේද? නැහැ. ඒතර මං කිව්වා කියලා දැන් කාටවත් කේන්තිය තියෙනවද? නැහැ. මම කියන විදිහට අයෝනිසෝ මනසකාරය දෙන්න ඕනි. ආනේ එදුනත මේ ඇයිට අනහිතේ කේන්තිය සකස් වෙන්න පුළුවන්. ඒකයි. ඒතර ඒක අයෝනිසෝ මනසකාරයෙන් මිසක මේ මං කියන හින්ද වෙන එකක්ද? නැහැ. ඒකයි. මං කියන තරමින් වෙන්නේ නැහැ. ඒතර මං නොකියාම කේන්ති ඇති කර ගන්නත් බෑද? බලන්න. පරණ මොකක් හරි මේ බණ කියනකොට එකපාරට සිද්ධියක් මතක් වෙනවා. නේද? ඒක වුණ කේන්තියකට ගන්න පුළුවන්. අනේ ඒක. ඉතින් ඒ වගේ තියෙන එක තමන්ට ඇති කර ගන්න පුළුවන් තාව කාටවත් ඇති කරවන්නත් පුළුවන්. හැබැයි මේ දෙකම වෙන්නේ තමන්ගේ අයෝනිසෝ මනසකාරයේ. කුසලයක් නම් යෝනිසෝ මනසකාරයේ තුල. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ මොකෙන්ද? යෝනිසෝ මනසකාරයේ තුල. එතකොට ඒ ධර්මයේ තමන් අහන එකක් වෙන්න පුළුවන්. තමන් අහපු ධර්මයක් ස්මරණය කරන සිහි කරන වෙලාවක් වෙන්නත් පුළුවන්. ඉතින් වෙනසක් නැහැ. ඒකයි. ඒ ධර්මයේ එතකොට සජ්ජායනා කරන වෙලාවක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ ධර්මයේ තවත් කෙනෙකුට කියන වෙලාවක් වෙන්නත් පුළුවන්. ඒකයි. එතකොට ඒ හැබැයි යෝනිසෝ මනසකාරය අනිවාර්යයෙන්ම යෙදෙන්නම ඕනි. ඒකයි. ඒ යෙදුනෙ තමයි එතකොට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවනේ සද්ධාව වීර්ය සති සමාධි ප්‍රඥා. ඉතින් යෝනිසෝ මනසකාරය කරන්න සිහිය ඕනි. සිහිය නැතුව යෝනිසෝ මනසකාරය කරන්නත් බෑ. අපේ සිහිය පිට ගියොත් මනසකාරය කරන්න පුළන්ද? බෑ. ඒකයි. ඉතින් ඒ සිහියෙන් ඉඳගෙන තමයි ඒ දේ කරන්න තියෙන්නේ. ඒක එකින් එකට හැම එකම උපකාරය. එකක්වත් මේ තොරව තවත් දෙයක් කරන්න බෑ. හැම ධර්මතාවෙම අනිත් ධර්මතාවයට නිතරම උපකාරී වෙනවා. ඒව එකට කැටි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපි ගිමු යම් වෙලාවක සිහිය තියෙනවා නම් ඒ වෙලාවට යෝනිසෝ මනසකාරය කරනවා. ඒතර යෝනිසෝ මනසකාරය කරනවා නම් එතන තියෙන මොකද්ද? සිහිය. ඒතර සිහිය යෝනිසෝ මනසකාරය කරනවා. එතන ප්‍රඥා වැඩෙනවා, වීරිය වැඩෙනවා, අනේ සද්ධා වැඩෙනවා, ඔක්කොම ධර්මතා වැඩෙනවා. ඉතින් ඒ නිසා මේ ඒව ඔක්කොම තොර වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක් තියෙනවා කියන්නේ අනිත් ධර්මතාවෙ තියෙනවා. ඒතර ඒතර අපි ගිහු සිහියක් තියෙනවා, වීරියක් තියෙනවා, යෝනිසෝ මනසකාරයක් තියෙනවා. ඒකාගතා නැහැ කියලා කියන්න බෑ. ඒකාගතා එතන තියෙන ඒකාගතාවෙන් තොරව අරවට ක්‍රියාත්මක වෙන්නත් බෑ. ආන්න ඒක. ඉතින් ඒ නිසා හැම ධර්මතාවයක්ම එකට තියෙන්නේ. ඒකයි. ඒ වේ කියන්නේ කුසල පාසික දේවල් ඒ දැන් සිහිය පිරෙනකොට අනිත් ධර්මතාත් ඒකත් තියෙන. අනේ මට සිහිය තියෙන උනාට මට යෝනිසෝ මනසකාරය කරගන්න බෑ නේ. එහෙම එකක් නෑ. යාට සිහිය තියෙනකොට යාට අර කියන්නේ මේ දම්ම මේ මොකද බොජ්ජංගවල කියන්නේ යම් වෙලාවක සිහිය පීටියා නම් එයා ඊට පස්සේ මොකද තන් ධම්මම් පඤ්ඤාය පරිචරිති පරිවීමංස මාපජ්ජති. යම් වෙලාවක යාට සිහිය පීටියා පස්සේ එයා ඒ සිහිය පීටියේ ධර්මතාවය පිළිබඳ නුවණින් විමසලා බලනවා. ඒ විමසනකට තමයි යාට වීරිය ඇති වෙන්නේ. වීරිය ඇති වුනහම ඒක ප්‍රහාණය කරන එක නම් ප්‍රහාණය කරන්න පුළුවන්. ලංකර ගත යුතු දෙයක් නම් ලංකර වැඩි දියුණු කරන. ඒතර තමයි ඒක ප්‍රහාණය යුතු දෙයක් ප්‍රහාණ වුණාම එයාට ප්‍රීතිය ඇති වෙනවා. ඒ විදිහට අර එකින් එක ධර්මතා වැඩෙනවා. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම එකට තමයි නිතරම වැඩ කරන්නේ. දැන් නිවන් ගැන කතා කරනකොට ඉතින් මේ ශාසනයේම දේවල් අරගෙන මිසක වෙන දේවල් කාටවත් කතා කරන්න බැහැනේ. තේන්න. දැන් නිවන් මඟ කතා කරනවා, නිවන් දකින්න දේවල් කතා කරනවා, ඔක්කොම මේ ශාසනයේ තියෙන මොන මොන හරි අඩමුට්ටු අරන් තමයි කතා කරන්න. එක්කෝ සමහරු කියයි බනහන්න ඕනේ, සමහරු කියයි බනහන්න ඕන. ඉතින් ඒ වගේ ශාසනයේම දේවල් එහෙට මෙහෙට කරකවන්නේ නැතුව මේ තමන්ගේ මමුතු දේවල් කිව්වොත් අහන්න යන්නේ නැනේ කවුරුත්. ඉතින් හැමෝම කියන්නේත් කවුරු කිව්වා කියලාද? බුදුරයන් වහන්සේ කිව්වයි කියලා. ඉතින් ඒ නිසා ඒක තමයි ස්වභාවිත. මේක නිවන් මඟ කතා කරන්න ගියොත් මේ ශාසනීයම දේවල් එහෙට මෙහෙට කොම කොමරි දාගෙන තමයි කාටක් කතා කරන්න තියෙන්නේ. ඉතින් සමහරු ඉතින් භාවනාව ගැන කතා කරන්න පුළුවන්, සමහරු බණ ඇසීමෙන් ඇති කියන්න පුළුවන්, සමහරු සෝතාපන්න වෙන්න ඔය මුකුත් ඕනේ නැහැ කියන්න පුළුවන්. ඉතින් ඒකයි සෝත කියන්නේ සමහරු කියන කන, ආපන්න කියන්නේ වෙන්න, කනට වෙන්න නම් සෝතාපන්න. ඉතින් එහෙම කියන්නත් පුළුවන් කෙනෙකුට. ඇයි සෝත කියලා කනටත් කියනවා. ඉතින් ඒ වගේ මේ ඉතින් එක එකනට ඕනි ඕනි විදිහට කතා කරන්න අයිති මේක ප්‍රජාතන්ත්‍රවාදී නීති. හැමෝටම නිවන අයිතිනේ. ඉතින් ඒ නිසා හැමෝම නිවන් දකින්න, මොකද දුකටපත් වෙලා ඉන්නේ ඔක්කොම ඔක්කොම කැමති මොකේදද? නිවන් දකින්න. ඉතින් ඒ නිසා දුකටපත් වෙච්ච අය නිවන් දකින්න කතා කරන. ඉතින් සමහරු අනුන් නිවන් දක්කන්න ගිහිල්ලා ඉතින් තමුණුත් යම් කිසි දේවලුත් ලබා ගන්න ඇත් ඉන්නවා. දැන් දේවදත්ත හාමුදුරුවොත් තමන් මේ බුදු වෙන්න ආසාවක් ඇති වුණා. ඉතින් බුදු වෙන්න ආසාව වෙලා මොකද කතා කරේ? රජ වෙන දේවල්ද? නෑ, නිවන් දකින්න. ඉතින් යා ඉතින් බුදුරජාන් වහන්සේටත් වැඩි ඉක්මන් නිවන් මගක් අන්න හදලා ලෝකයට ප්‍රකාශ කරා. ඉතින් එයාත් එතන බලන්න දයා මේ තමන්ගේ නායකත්වය ලබන්න. හැබැයි පාවිච්චි කරේ මොකද්ද? නිවන අල්ලගත්තේ කවුද? හාමුදුරුවෝ. අහිංසක නිවන් දකින්න සැබෑම අදහසක් තියෙන අය තමයි තමන්ගේ අරමුණට ගත්තේ. ඉතින් ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් කවුරුත් හිතුවද මේ දේවදත්ත හාමුදුරුවෝ අපි අතරමං කරන්න රැයනෝ කියලා? නැහැ. ආන්වරන්. ඉතින් ඒක තමයි ස්වභාවය. දැන් බුදුරජාන් වහන්සේ දී වගේ හපංකම් කරා නම් දැන් කරන එක අමුතු වැඩක් නෙවෙයි. මොකද මිනිසුන්ගේ අහිංසක ආසාවල් හැමදාම නිවනෙමුත් හරහත් වැඩගත්තා, ඊළඟ දේශපාලනය හරහත් ගත්ත. ඔය හැම එකක් කරා මිනිසුන්ගේ අහිංසක නැත්තම් මිනිසු දුකට පත් වෙලා අතරමං වෙච්ච අය, මම්මුලා වෙච්ච අය මේ ලෝකේ හැමදාම අයිති ලෙස ප්‍රයෝජනය අරන් තියෙන. ඒක හැමදාම වෙන දෙයක්. ඒක හැම කාරණේටම නිවන් දකින්නද හැම දෙයකටම මිනිසු යොදා ගන්නවා. ඒකයි රැකියාවක් නැති මිනිස්සෙක් රැකියාවක් දීලා ඊට පස්සේ යාගේ නොයෙක් වැඩ ගන්න අවස්ථා මේ ලෝකේ හැමදාම තියෙන. අසරණකම කියන එකෙන් ප්‍රයෝජනෙ හැමදාම ගන්නවා. ඉතින් ඒ නිසා වර්තමානෙත් ඒකයි. ඉතින් හැමෝටම මේ නිවන් දකින්න ඕනි කියලා මේ අවුරුදු සමහරට 20ක් 15ක් ඉඳලා ඉතින් බොහෝ මාසාවක් වෙන ඔය බණ ඇවිල්ලා කිව්වනම් මීට අවුරුදු 40කට ඉඳලා අහන්න කවුරුත් ඉඳීද? නෑ. ඇයි? නිවන් දකින්න ඕනි කියන මානසිකත්වයක් කිසි කෙනෙකුට නෑ. ඒතර ඔය බණනේ මොන බණ කිව්වත් වඩා නෑ. ඒකයි. දැන් ඒ අර අපි කියන්නේ බර කරලා තිබ්බම ඕන කෙනෙකුට ඇවිල්ලා මාළු බාන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඉතින් මිනිසුන්ට යම් හැඟීමක් ඇති වුණා මේ ජීවිතයේ දුකයි මේකින් එතර වෙන්න ඕනි කියලා. ඉතින් ඒ හැඟීමෙන් එක එකනා විවිධාකාර ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් සමහරුන්ට මේ ඕනකම කියන එක හදිස්සියක් වෙනවා. හදිස්සි වුණ ගමන් මොකද වෙන්නේ? අහු වෙන දේ ගන්නවා. ඉතින් ඒක තමයි සමහර අයට වෙන්නේ. හදිස්සි වුණොත් අහුණු දේ ගන්නවා. ඒ නිසා තමයි අපිට බුදුරජාන් වහන්සේ බොහොම විසිලිමත් දැන් කර්ණීමේත සූත්‍රයේකදී මේ නිවන් දකින නිකම් බෑන ගුණාංග ගොඩාක් ඕනේ. සක්කෝ උදූච කුජුච සුවචෝ චස්ස මුදු අනිත මානි. ওই බාන ගුණ ගුරු පෙන්වන්නේ ඒකයි. නැත්නම් මොකද වෙන්නේ? ඒව නැතුණොත් අපි අතරමං වෙන්න පුළුවන්. ඒ නිසා අපි නියතමානීව ධර්මයට ගොඩාක් කීකරු වෙලා නියතමානී වෙලා අපි මේ කටයුත්ත කරගෙන යන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි. අද දිනේදී උදෑසන පටන් මේ බොහොත දක්වා ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්ිය යුතුව ලෞතර සම්මා සම්බුදුරජාන් වහන්සේ අපේ ජීවිතයේ සුවපත් කරන්ට යෙදුණු දේශනා කරපේ ධර්මය අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්ිය යුතුව පුරුදු පුහුණු කරා ඒ තුලින් මතුණා වූ උතුම් පුණ්‍ය ධර්මයන් මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කළා, සිරි දෙවියන් සීපත් කළ, සිරි ලෝකවාසී සත්‍යම් සීපත් කළ අපි පිං අනුමෝදන් කරමු. ඒවගේ මේ රැස් කරගත්තාව ධර්තර පුණ්‍ය ධර්මයන් අද දිනේදී අපිට මේ භාවනා කටයුතු සාර්ථක කරගන්න උදව් උපකාර කරපු උපස්ථාන කරපු දානමාන ආදී උපස්ථාන කරපු ඒ සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය ධර්මය අනුභව බලයෙන් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා ගණන්තු ගුණ අනුභව බලයෙන් සිත සාන්තිය පුතු දා වෙලා නිදුක් නිරෝගී සුවපත් භාව දීර්ඝායුෂ ලැබේවා. එයගේ තිත සන්තානගත සියලුම සම්‍ය පාර්ථනා ඉෂ්ට වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ උදාරතර පුණ්‍ය ධර්මීය අනුභව බලයෙන් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණ අනුභව බලයෙන් සෑම දිනාට සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, නිදුක් වේවා, නිරෝගී වාසුවපත් වේවා. සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දාන ආදී පින්කම් සීලාදී ගුණධර්ම සමති පච්චනා භාවනාවන් දිනු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. දෙවියන් ඥාතින් සිපත් කළ පින් අනුමෝදන් කරන විදං වූ ඥාතිනම් එත්තාවතා චම්මි ඉමිනා පුඤ්ඤකම් කාරණයක්කට මේ එදා සෝපාදිසේෂ සූත්‍රය මතකන දැන් සැරියුත් මහරහතන් වහන්සේ ඉදිරි තමයි මේ කතාවනේ මේ සියලු කෙලෙස් සහිත අය මැරෙනට පස්සේ ගිහිල්ලා නිරි ගැලවෙන්න බෑ කියලා. ඉතින් බාන උන්වහන්සේ මොකුත් කතා කරන්න කියද කියලා දැන් ධර්ම සේනාධිපති නමුත් බාන ඒ ඇත්ත එක්ක මොකුත් ඒ වගේ ගැන කතා කරන්න ගියේ නෑ. ඉතින් උන්වහන්සේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ඒ මොකද දන්නව ඒ අයට ඒක කිව්වට වැඩක් නෑ. උන්වහන්සේ ඒක භාග්‍යතුන් වහන්සේ කියවි මොකද ශාසනයේ පැත්තෙන් ඒක ආයේ වගේ ප්‍රශ්නයක් ආව සංඝයා දැනගන්න ඕන නිසා තමයි ඒ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වේ. දැන් බාන වාද විවාද කරන්න ගියේ නෑ, කතා කරේ නෑ, මත අනුමත කරෙත් නෑ, ප්‍රතික්ෂේප කරෙත් නෑ, දෙකම නෑ. අනුමත කරන්න ගියෙත් නෑ, ප්‍රතික්ෂේප කරන්න ගියෙත් නෑ. එහෙම නෑ, මේ සෝතාපන්න අය එහෙම නිරේ යන්නේ නෑ, සකදාගාමී අය එහෙම නිරේ යන්නේ. ඉතින් එහෙම කියන්න ගියේ නෑ. ඉතින් බාන ඒ උන්වහන්සේ කතාව ඇහුවා ඒ අත් එක අමනාපයක් හදාගත්තෙත් නෑ, ඕනම් අය යන්නත් පුළුවන් ඒකයි. ඉතින් ඒ වගේ අපිත් ඒකයි. ඉතින් සමහර නොයෙක් දේවල් කියන්න පුළුවන් අපිට තියෙන ඉතින් අහගෙන ඉඳලා අපිට ප්‍රකාශ කරන්න දෙන්නේ නෑ, කියන්නේ ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නෑ, අපි ඒ මතය පිළිගන්න ඕනෙත් නෑ. අපිට ඒකේ මොනවාරි කුතුහලයක් තියෙනවා, අපි අසුරු කරන ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. අපිට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ අහලා අපි විනිවිද කරගන්න විතරයි අපිට තියෙන්නේ. හොඳයි, හැම දිනාටම තුන්වන්ගේ අනන්ත ගුණ අනුභව බලෙන් සිත සාන්තිය පුතු දා වේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. සබ්බිහීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සස්සදුන් අනුමුත්තපං